ಅವರು ಸಾಧುಗಾರ್ಯ ಸಮಂತ ಚತುರು ಅತ್ರ ಗಂತು ದೇವತಾ ಸದ್ದಮ್ಮಿರಾಜ ಸುನಂತು ಸಗಮುಕ್ತಂ ದಮಶವನ ಕಾಲೋ ಅಯಂಬದಂತ ದಮಶವನ ಕಾಲೋ ಅಯಂಬದಂತ ದಮಶವನ ಕಾಲೋ ಅಯಂಬದಂತ ನಮಃ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್ಸ ಸಿಂಗತುನಿ ಅದ ಬಲಾಪ್ರತಿಯನ್ನು ಉತ್ಪ್ಯಾನನ್ನಾಂತೆ ವಸರ ಹತರಿಸ್ಪಾಕ್ಕುಲ ದೇಶನಾಕರಪು ಧರ್ಮ ಫಲಿಂ ಹಿತಾಮತ್ಮ ವ್ಯದಗ ಪ್ರಾಯೋಗಿಕವು ನಿವನಟ ಉಪಕಾರವನ ಏಕಾಯನ ಮಾರ್ಗ ವಿಗ್ರಹಗಳಪು ಏಕಮ ಧರ್ಮಯ ಪಿಲಿಬಂಧವ ಕರ್ಮ ಕಾರಣಾಕಿಂತ್ಯಾ ಮುಲಿಮ್ಮ ತೇರುಂಗಂದ ಮೇ ಮಹಾ ಸತರ ಸತಿ ಪಟ್ಟಾನ ಸೂತ್ರ ಎಮನನ್ನ ಸತರ ಸತಿ ಪಟ್ಟಾನ ಸತರ ಅನುಸತಿ ಪೂರ್ಣ ಗ್ರಹಾನ್ನಿ ಕೋಮದ ಎನೇಕ ಮೇಕ ಅನು ಪಸ್ಸನಾ ಹತರ ಮುಲಿಮ್ಮ ತೇರುಂಗಂದೋನ ಮೇಕ ಅನುಪಸ್ಸನಾ ಹತರ ಕಾಯೇ ಕಾಯ ಅನುಪಸ್ಸನ ವೇದನಾಸು ವೇದನಾ ಅನುಪಸ್ಸನ ಕಿತ್ತೇ ಕಿತ್ತ ಅನುಪಸ್ಸನ ಧಮ್ಮೇಸು ಧಮ್ಮ ಅನುಪಸ್ಸನ ಎನಿಸ ಮೇಕೆ ಮಮ್ಮ ಉದಯವನ್ನು ಕಿವ ಅನುಪಸ್ಸನ ಕಿವೆ ಅಲುತೆನ್ ಉಪದಿನ ವೇಗ್ಯ ನಿಶಾತಮ ಅಪಿ ಮೇ ಪ್ರವತ್ಮ ರಾಗ್ಯ ದ್ವೇಷ ಮೋಹೆ ಹಿತೇ ಉಪದ್ರಬಲ ಮೇ ಪ್ರವತ್ಮ ಪವತ್ತವನ ಎ ಕ್ರಿಯಾ ವೇಗ್ಯ ಉಪದ್ರವಾಗಣ್ಯ ತಮ ತಮಂ ವಿಶಿ ವಿನಕೌಂತ್ಯ ಮೇ ನಿರ್ಮಾತೃ ತಮ ಮೇ ವೇಗ್ಯ ಉಪದ್ರವಣ್ಯ ಅಲುಕೆಂ ತಮ ಮೇ ತಮಂ ಅನುತೆಂ ಉಪದವನ ವೇಗೆಯ ವಿನಕಾಟವಕ್ವತ್ ನವತ್ತನ್ನ ಉಲುವಂಕವಕ್ಲಬೇನ್ನೆ ನೆ ಎನಿಲ ತಮಂ ವೇಗ ಉಪದವನ ಭವವ ಪೃಥಜ್ಞನ ಲೋಕ್ಯ ಉದ್ಗಲೆಯೋ ತಕಿನ್ನೆ ನೆ ಎನಿಲ ಪಿಂಗತುನಿ ಮೇ ಸತರ ಸತಿಪಟ್ಟಾನ ಸೂತ್ರೇ ತಿಯನ್ನೆ ಫಲಮು ಪತಮ ಮೇ ಕ್ರಿಯಾವೆ ವೇಗೆಯ ನಿಶಾ ಉಪದಿನ ಆವೇಗೆಯ ವೇದನಾವ ಚಿತ್ತಾವೇಗೆಯ ವಿಜ್ಞಾನ ಶಕ್ತಿಯ ನೋಪದವ ಅಲುತೆನ್ನೋಪದವ ಪ್ರಹಾನೇಕರನ್ನಟ ಕಲೆಯುತು ಕ್ರಿಯಾಕಾರಕಂ ಪಿಲಿಬಂಧವ ವಿಗ್ರಹಾಯ ವಿಸ್ತರ ಮೇ ಸತರ ಸತಿಪಟ್ಟಾನಿ ಮೇ ಅನುಸತಿ ಹತರ ವಿಗ್ರಹ ಸೇಂ ವಿಸ್ತರ ಸೇಂ ಕರನ್ನಟ ಪೇರ ಮೇ ಮಹಾ ಸತರ ಸತಿಪಟ್ಟಾನ ಸೂತ್ರ ಪಿಲಿಬಂಧವ ಮಮ ವಚನ ಕೀಪ್ಯಾ ಕಿಯಂಡ ಅವಶ್ಯ ಮೇ ಮಹಾ ಸತರ ಸತಿಪಟ್ಟಾನ ಸೂತ್ರ ತಿಯನ್ನೇ ದೀಘಂಕಾರ ಸತರಸತಿಪಟ್ಟಾನ ಸೂತ್ರೇ ಕೇಳ ಆನಾಪಾನ ಸತಿ ಸೂತ್ರೇ ಕೇಳ ತವ ನೋಯ್ಕು ಗಿರಿಮಾನಂದ ಸೂತ್ರ ಮಹಾರಾಹುಲವಾದ ಸೂತ್ರ ಮೇ ಆಕಾರೇಟ ಮೇ ಕರುಣ ಕಾಯಗತ ಸತಿ ಸೂತ್ರ මේ කරුණු සියල්ලම විග්‍රහ කරපු තවත් සූත්‍ර බොහොම ගණනක් ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් මේ මහා සතර සතිපට්ඨානේ කියන නමින් විග්‍රහ කරලා තියෙන්නේ එකම සූත්‍රයයි, ඒක තියෙන්නේ දීඝ නිකාය. එනිසා මේ සූත්‍රය අනිත් සූත්‍රවලට වඩා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලුම ධර්මතාවයන්ට වඩා වෙනස්කම් දෙකක් මේ සූත්‍රයේ තියෙනවා. ඒවා දැනගන්න ඕනේ. පළවෙනි එක, මේ සූත්‍රයේ මුලින්ම විග්‍රහ කරන්නේ ප්‍රතිපද. අපි මේ මාර්ගය, මේ චර්යාව, මේ ප්‍රතිපදාව, මේ පිළිවෙත, මේ සතර අනුසති අනුගමනය කරනවා නම් මිනිහෙකුට ලබාගත හැකි ප්‍රතිඵල පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරලයි මේ සූත්‍රය ආරම්භ කරලා තියෙන්නේ. වෙන කිසිම සූත්‍රයක බුදුහාමුදුරුවෝ පළමුව ප්‍රතිඵල විග්‍රහ කරන ප්‍රතිඵල පෙන්වලා දීලා ලබාගත හැකි ලබාගත යුතු යම් යම් දේවල් පෙන්වලා දීලා සූත්‍රයක් දේශනා කරලා නැහැ. එම දේශනා කරලා තියෙන සූත්‍රයේ එකම සූත්‍රය මේ මහා සතර සති පට්ඨාන සූත්‍රය. එනිසා මේක මුල්ම පේලි වලින් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්තානං විසුද්ධියා පළවෙනි එක. ශෝක පරිදේවානං සමතික්කමාය දෙවෙනි එක. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය තුන්වෙනි එක. ඥායස්ස අධිගමාය හතරවෙනි එක. නිබ්බානස්ස සච්චකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය යම් කිසි පුද්ගලයෙක් මිනිහෙක් හැටියට ඉපදුණු ලැබූ කෙනෙක් තේරුම් වෙන නිවැරදි ආකාරයට අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයාට ලබාගත හැකි මහඟු ප්‍රතිඵල හතරක් විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි එක සත්තානං විසුද්ධිය. කිලුට වූ සතුන්, කෙලෙස් සහිත වූ සතුන්, සත්‍යයන් පුද්ගලයෝ මිනිසුන්ට සත්‍යයෝ කියනවා කෙලෙස් සහිත වූ නිසා. ඒ කෙලෙස් සහිත වූ සිත් ඇති මිනිසුන්ට තමන්ගේ ඒ සිතේ තියෙන කෙලෙස් අයින් කරලා සුද්ධ පවිත්‍ර කරගෙන සුද්ධි විසුද්ධි පරිසුද්ධි කියන තත්ත්වයට සිතපත් කරගන්න පුළුවන්. ඒක පළවෙනි මේ මේ චත්තාරෝ සතිපට්ඨාන අනුගමනය කිරීමෙන් තමන්ට ලබාගත හැකි පළවෙනි දේ තමයි මේ කෙලෙස් අයින් කරලා සිතේ සුද්ධ බව, පිරිසිදු බව ඇති කර ගැනීම. දෙවෙනි එක, දැන් මිනිස්සු ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛ දෝමනස් වලින් මේ දුක් විඳිනවා. ඒ දුක් විඳින්නේ අර ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති කියන්නේ නැවත නැවත අලුතෙන් මේවා බිහි කරගන්න නිසා. ඒ නිසා මේවා මේ ස්ථීර වශයෙන් පුද්ගලයෙකුට උරුම වෙලා හිමි වෙලා කියන දේවල් නෙමෙයි. ඒ පුද්ගලයාගේ වැරදි ක්‍රියාකාරකම් නිසා ඒ පුද්ගලයාම අලුතෙන් උපද්වා ගන්නවා ඔය කියපු ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ති. සම්භවන්ති කියන්නේ ඒක. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්ත කෙනෙක් මේ මහා සතරාතිපට්ඨානේ මේ පැහැදිලි කළ, පිරිසිදු කළ, නිර්දේශ කළ මේ ක්‍රමය අනුගමනය කරනවා නම් ඒ පුද්ගලයාට මේ ශෝක පරිදේවානම් සමතික්කම හිතේ උපදින ශෝක පරිදේවවලින් සාමුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. දුක්ඛ දෝමනස්සානම් අත්තංගම. අත්තංග වෙනවා කියන්නේ අවසන් වෙනවා, නැවත දුක් දෝමනස් ඒ විදිහට උපදින්නේ නැහැ. ඒ විදිහේ දුක් දෝමනස් උපදින්නේ මේ කෙලෙස් රාගය, ද්වේෂය, මෝහය තියෙන නිසා අන්තෙන් උපදින නිසා. ඊළඟට ඥායස්ස අධිගමනය. ඥායස්ස අධිගමනය කියන්නේ අර චක්කුකරණී ඥානකරණී උපදමාය අභිඥාය නිබ්බානාය සංවත්ති කියන ලක්ෂණයට පත් වෙනවා. එහෙමනම් චක්කු උද්පාදි ඥානං උද්පාදි පඤ්ඤා උද්පාදි විද්‍යා උද්පාදි අලෝකෝ උද්පාදි කියන ලක්ෂණයට හිතේ පිරිසිදු බව ඇති වුණාම ඥාන සහ ප්‍රඥාව මතුවලා විඥාන ශක්තිය යටපත් වෙනවා. ඒක තමයි ඥායස්ස අධිගමන. ඊළඟට නිබ්බානස්ස සච්චිකිරිය. මේ බැමි තුන සසර ගමනට බැඳලා ඈඳලා කියන බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කපල දාලා ඒ බැම්මෙන් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් ඒක නිසා මේ සතර සතිපට්ඨානයේ නිවැරදි ආකාරයට හරියට හොයලා දැනගෙන මේ ක්‍රමීය මාර්ගය අනුගමනය කරන්න යම් කිසි මිනිහෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ පුද්ගලයා මේ සතර සතිපට්ඨානය අනුගමනය කරනකොට මේ කියන ඵල, යහපත් ඵල, මේ නිවනට උපකාර වන ඵල, දුකින් මිදෙන්නට නිදහස් වෙන්නට උපකාර වන ප්‍රතිඵල තම තමන්ටම සාක්ෂාත් කරගන්න පුළුවන් සච්චිකිරියයි. ඉතින් ඒක නිසා මුලින්ම බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ අනිත් කිසිම සූත්‍රයක නැති ආකාරයට මේ ප්‍රතිඵල පළමු කොටම විග්‍රහ කරලයි සූත්‍රය ආරම්භ කළේ පටන් ගත්තේ. ඒ අනුව කතමේ චත්තාරෝ, මේ හතර චත්තාරෝ කියන්නේ හතර ක්‍රමය. ඒ හතර ක්‍රමය ඊළඟට බොහොම කෙටියෙන් විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්කු කායේ කාය අනුපස්සී විහරති ආදාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සා. මේ කියන හතරටම මේ කියන විහරති ආදාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සම් කියන මේ වාක්‍ය හතරටම පොදු වාක්‍ය. කායේ කායානුපස්සී විහරති, වේදනාසු වේදනානුපස්සී විහරති, චිත්තේ චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සී විහරති. මෙතන වචන කීපයක් තියෙනවා කවුරුත් දැනගත යුතු, තේරුම් ගත යුතු, අර්ථ ධර්ම නිරුක්ති සහිතව බේරුම් කරගත යුතු. විහරති, විහරති කියන්නේ මේ විහාරය, විහරති, විහරස්මිති, විහරාමි, මෙහෙම ත්‍රිපිටකයේ වචන තියෙනවා. විහරති කියන්නේ මේ ක්‍රියාව වෙන් කර කර වාසය කරනවාට. හර වී කියන්නේ වෙන් කරනවා, හරති කියන්නේ අත්හරිනවා. ඒ වෙන් කරමින් කෙලෙස් ගති වෙන් කරමින් අත්හරිමින් වාසය කරන තැනට කියනවා විහාරය. ඒ ක්‍රියාවට කියනවා විහරති කියන එක. ඒ ක්‍රියාවෙන් අපි පසු වෙනවා නම්, ඒ ක්‍රියාව කරමින් දිගටම ඉන්නවා නම් විහරස්මිති කියන වචනේ තියෙනවා. ඒ නිසා මේ හතරෙම තියෙනවා වේදනාසු වේදනානු අනුපස්සී විහරති. එහෙමනම් මෙතන තියෙන්නේ අනුපස්සී විහරති කියන වචනේ. අනුපස්සී විහරති කියන්නේ අනු කියන්නේ අලුතෙන් හිතේ උපත ලබන වැරදි දේ, කෙලෙස්, අනුසය. මේ අනුසය උපදින අවස්ථාව හරියට දැනගෙන ඒ අනුසය උපදින අවස්ථාවෙම ඒ අනුසය ප්‍රහාණය කරමින් ඉවත් කරමින් නොඋපදවා යමෙකුට වාසය කරන්න පුළුවන් නම් අන්නේ පුද්ගලයා අනුපස්සී විහරති. ඒ අනුපස්සී විහරති හතර අවස්ථාවෙම තියෙනවා. ඒ අනුවයි ආතාපි සම්පජානු. ආතාපි කියන්නේ තවා දවා ඉවත් කරනවා. මොකද්ද සම්පජානු? ප්‍රජනනය වෙන, අලුතෙන් ප්‍රජනනය වෙන මේ කෙලෙස් ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය අලුතෙන් ප්‍රජනනය වෙනවා මේ හිතේ. ඒ නිසා මේවා හිතේ මුල් බෑගෙන තියෙන දේවල් නෙමේ. ඇහැකන නාසය දිවකය මන අසංවර විදිහට පාවිච්චි කරනකොට හිතක අලුතෙන් වර්තමාන මොහොතේ උපදින දෙයක් මේ සං රාගය ද්වේෂය මෝහය. ඒ අලුතෙන් උපදින අවස්ථාවේදීම ආතාපි තමා දබා ඉවත් කරලා සතිමා විනය ලෝකේ. සතිමා කියන්නේ හේතුඵල ධර්මයට බහා ගලපා බැලීම කියන පළමුවෙනි පියවර. සූත්‍රයට ධර්මයට බහා ගලපා බලා එකෙන් මිදෙන්න ඕන. විනය ලෝකේ කිව්වේ ණය, මේ ණය ගණ දෙනුවෙන් සංසාර ණය ගණ දෙනුවෙන් මිදෙන්න පුළුවන් දෙවෙනි එක. ඒ අනුව මේ ලෝකේ අවිද්‍යා දෝමනස තියෙන අඳුරේ, ලෝක කියන්නේ අඳුර, ලෝක කියනවා කියන්නේ විවිධ වචනේ අලෝකනේ, අලෝක කියන්නේ එළිය, ලෝක කියන්නේ අඳුර. මේ අඳුර ඇති වෙන්නේ මේක මේ අවිද්‍යා දෝමනස කියන දෙක නිසා. ඉතින් ඒක නිසා මේ දෙකෙන් මිදී නිදහස් වුණාම ඒ පුද්ගලයා මේ ක්‍රියාවේ වේගය, වේදනාවේ වේගය, චිත්ත ආවේගය, හිතෙන් ප්‍රහාණය කරනවා, නූපදවයින්වා, අනුපාද වශයෙන් ප්‍රහාණය කරනවා, අලුතෙන් උපදී නැතුවම ප්‍රහාණය කරනවා. ඒ අනුව ධම්මේසු ධම්ම අනුපස්සී විහෙරති. දැන් මේක මේ නිර්දේශය හැටියට, උද්දේශය හැටියට තියෙන්නේ මේ කතමේ චත්තාරෝ සතිපට්ඨානා කියලා. කායේ කාය අනුපස්සනා පස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ වචන ටික යම් කිසි කෙනෙක් වැරදියට කියනවා නම් කාය අනුපස්සනාව කියලා ඒක වැරදි, වේදනානුපස්සනාව කියනවා නම් ඒකත් වැරදි එතුමා, චිත්තානුපස්සනාව කියනවා නම් ඒකත් නොදැන කරන වැරදි වෙනවා, ධම්මානුපස්සනාව මේ වේගය උපදින වේගය, ක්‍රියාවේ වේගය. ඒකයි කාය කිව්වේ මෙතන. ඒක නිසා තවත් වැදගත් වචනයක් හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. කාය කිව්වේ කය නෙමේ. මාර්ගදී භාෂාවේ මේ කයට කාය කියලා කියන්නේ ශරීරම් කියන වචනේ. ඒක මම පෙන්නනවා මේ ඉදිරියට. මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ශරීරම් තමයි මේ කය. නම් අපි අද මේ කාය කියන වචනේ, කය කියන වචනේ වැරදියට තේරුම් අරගෙන තියෙනවා. දැන් කයේ කයානුව බලනවා කියලා මම අර භාවනා මධ්‍යස්ථාන වල කියලා දෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මෙතන බුද්ධ දේශනාවේ, මාර්ගදී භාෂාවේ කොහේවත් වචනයක් කියලා නැහැ කය කියලා. කියලා කියන්නේ ශරීරම්, ශරීර කූඩුව. එහෙම නැත්නම් මහා භූත හතර, චතුර්ණංජ මහා භූතම් කියන වචන. කාය කියලා සිය පොලක, දහස් පොලක නෙමේ, ලක්ෂ වාරයක් මේ කාය කියන වචෙන් කියනවා. කාය ගතා සතිය, ඒ වගේම සබ්බ කාය, ඒ වගේම චක්ක සූත්‍රයේ මේ කාය පැහැදිලිව 36ක් හැටියට විග්‍රහ කරලා තියෙනවා. මේක තේරුම් ගන්න ඕනේ. කාය කියන්නේ ක්‍රියාව. මේ ක්‍රියාව වේගයක් උපදිනවා. දැන් චක්කු කාය රූප කායට පටිච්ච වුණාම විඥාන කායක් උපදිනවා. චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඥාන. එතකොට මේ චක්කු කාය රූප කායට පටිච්ච වුණේ නැත්නම් විඥාන කායක් උපදින්නේ නැහැ. මේ චක්කු කාය රූප කාය විඥාන කාය කියන තුන එකටම සංගති තුනක් හැටියට එක්ුණේ නැත්නම් සම්පස්ස වුණේ නැත්නම් අර සම්පස්සජා වේදනා කියන වේදනාවක් හිතේ ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාය කියන වචනේ මෙතන හෝ වෙනස් තැනක හෝ ත්‍රිපිටකේ විශේෂයෙන්ම කාය ගත සති සූත්‍රයේ එයාගේම සබ්බ කාය විග්‍රහ කියලා කියන තැනක කොහේවත් මේ කය ශරීරය අපි මේ බඹයක් වගේ වූ ශරීරය නෙමෙයි විග්‍රහ කරලා තියෙන්නේ මේ ශරීරය තුල ක්‍රියාත්මක වන වේගය මේ වේගය අවසාන වශයෙන් විඥාන වේගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා උපත ලබනවා හැබැයි මේ වේගය උපත ලබන්නේ අර ගින්නයි ගිනි පෙට්ටියයි ගිනි කූරයි දෙපැත්ත තිබුණට ගිනි ගන්නෙ නැහැ මේක පටිච්ච වෙන්න ඕන ගිනි ගන්න අපි අර ගින්න ගිනි පෙට්ටියයි ගිනි කූරයි එකට නම් කරලා ඇතිඳුවාම තමයි මේක පටිච්ච වෙලා ගිනි ගන්න ඒ වගේ මේ ඇහි ඔය ක්‍රියාවේ වේගයක් ඇත්තේ නැහැ අර බාහිරව දකින්න රූපයේ ඔය ක්‍රියාවේ වේගයක් ඇත්තේ නැහැ එහෙමනම් මේ ඇහි නෙමෙයි ඔය ක්‍රියාවේ වේගය උපදින්නේ හැබැයි ඇහ මුල් කරගෙනයි කන මුල් කරගෙනයි නාසය දිවකය මන මේ හය මුල් කරගෙනයි දොරවල් හයක් තියෙනවා මේ දොරවල් හයට මේ ත්‍රිපිටකේ මේ බුද්ධ දේශනාවේ කිව්වා මුඛ මුඛ කියන්නේ දොරවල් ඒ නිසා මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයක් මේ මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඊගාවට විග්‍රහ වෙනවා මම එතෙන්ට එනකොට ඒක වෙයි ඒ නිසා මේ දොරවල් හය ඉන්ද්‍රියසු ගුත්තද්වාරු දොරවල් හයක් තියෙනවා එනිසා මේ දොරවල් හය තියෙන්නේ තමන්ගා ඔය කියන ඇහැ නෙමෙයි දොර ඇහැ කරන ක්‍රියාව මාත්‍රීව නිසා කරන චක්කුංච බුදුහාමුදුරුව පැහැදිලිව විග්‍රහ කළ කියන විනය පිටකේ චක්කු චක්කුන් නොවේ චක්කුංච චක්කුන් නොවේ චක්කුංච චක්කු නොවේ චක්කුන් චක්කු නොවේ එනිසා ඇහැ නෙමෙයි මෙතන ප්‍රශ්නේ ඇහැ කියන්නේ පාවිච්චි කරන්න බලන්න ඒ බැලුවාම අර ගින්දර අර ගිනි පෙට්ටිය හෝ ගිනි කූර නෙමෙයි ප්‍රශ්නේ මේ දෙක එකතු කරලා අතුල්ලලා අර ගින්දරක් අලුතින් උපද්දවීමයි ඒ වගේ අපි ඇහැ වැරදි විදිහට අසංවර විදිහට නොහික්මුණු විදිහට ශික්ෂණය නොවි පාවිච්චි කළොත් ඒක ස්වභාවික නෑ අස්වාභාවිකයි ඒ අස්වාභාවික බව නිසා වේගයක් උපදවා ගන්නවා අලුතෙන් ඒ වේගෙට කියනවා කායේ කාය ක්‍රියාවේ වේගය ඒ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින වේගය ඒ අලුතෙන් උපදින වේගය දැකලා ඒ අලුතෙන් උපදින අවස්ථාවේදීම ඒ වේගය අනුපස්සනා කරනවා අනුපස්සී විහෙරති අනුපස්සනා කරනවා කියන්නේ අලුතෙන් උපදින වේගය දැකලා ඒ වේගය නූපදවා අනුපාද වශයෙන් ක්‍රියා කිරීම විහෙරති කියන්නේ ඒ අනුව දිගටම වාසය කිරීම ඒ නිසා මේ ක්‍රියාවේ වේගය පෘථග්ජන පුද්ගලයේ තුල උපදින්නේ ඒ ක්‍රියාවේ වේගය තමයි ඒ පුද්ගලයාව මේ දිය ගමන මේ ගමන මේ සංසාර ගමන මේ ආස්වාදය මේ ලෝක අඳුර සියලුම දේවල් ඒ පුද්ගලයා තුළ සකස් කරන්න හදන්නේ මෙන්න මේ අලුතෙන් උපදින වේගය ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ ඇහැ කන නාසය දිව කය මන කියන දොරවල් හය මුඛ හය අපිව මේ ලෝකෙට සම්බන්ධ කරලා බද්ධ කරලා මේ පටිච්ච කරලා මේ අලුත් වේගයක් ආවේගයක් වේදනාව විශේෂයෙන්ම වේදනාව උපද්දෝන මේ වේදනාව තමයි අපි විඳවන්නේ අපි පිනවන්නේ අපි මනින්නේ දැන් මේ වේදනාව ඉස්සරහට විග්‍රහ වෙනවා වේදනානුපස්සනාවේ තුන් ආකාරයි සුඛ ප්‍රිය මුදු වේදනාව සොම්නස් වේදනාව එවැගේම දුක් දොම්නස් වේදනාව කටුක වේදනාව එවැගේම අදුක්කම අසුත වේදනාව ඒ පුතංජන කුද්දලයා මේ පංචස්කන්ධයම උපාදානය කරගන්නේ ඔය ප්‍රිය මధుර වූ සුඛ වූ සුව වූ සුභ වූ සොම්නස් වූ ප්‍රියමනාප වේදනාව බලාපොරොත්තු වේ. නමුත් ඒ ප්‍රියමනාප වූ සොම්නස් වූ සුව වූ වේදනාව ලබන අවස්ථාවේ යම් ආමිෂ සුවයක් තිබුණත් ඒක විපරිණාමයට පත්වුණු මොහොතේ පටන් එයම එතැනම දුකක් බවට පත්වෙනවා. ඒක ධර්මතාවය. ඒක නියාම ධර්මයක්. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමේ. සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ වේගය තමා අපිව මේ ජීවත් කරවන්නේ. මේ වේගය තමා රාගය ද්වේෂය මෝහය. එහෙමනම් අපි ජීවත් වෙනවා කියන්නේ මේ ජීවිතය පාත්වාගෙන යනවා කියන්නේ රාගය ද්වේෂය මෝහය කියන මේ වේග තුන අප විසින්ම අලුතෙන් උපද්වාගෙන ඒ වේගයම ආමිෂ සුවයක් හැටියට අපි උපාදානය කරගෙන ඒකෙම අපි යම් ආමිෂ සුවයක් විඳගෙන ඉන්නවා. හැබැයි ඒක නිත්‍යයි සුඛයි අත්තයි කියලා තමන් විසින්ම උපාදානය කර. නමුත් මේ වේගය අර ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා මම මගේ මගේ කොට අල්ලගත්තට මේක නවත්තන්න පවත්තන්න විචිතේ මනාපසේ නිත්‍යසේ සුඛසේ අත්තසේ පවත්තන්නේ නවත්තන්න නෑ. ඒක තේරුම් ගත යුතුයි. ඒක තේරුම් ගන්න පුළුවන් පුද්ගලයා තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න පුළුවන් පුද්ගලයා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අපි මේ වේගයක් අලුතෙන් වර්තමාන මොහොත තුල අර පටිච්ච වීම නිසා අලුත් වේගයක් උපද්දවා ගන්න. අලුත් වේදනාවක් අලුත් ආවේගයක් චිත්ත ආවේගයක් අලුත් විඥාන ශක්තියක් පුද්ගලයා විසින් උපද්දවා ගන්නවා. රාගයෙන් ප්‍රිය දේට ඇලෙන හැම අවස්ථාවකම ද්වේෂයෙන් අප්‍රිය දේට ගැටෙන හැම අවස්ථාවකම ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින සංසන්දනය කරන හැම අවස්ථාවකම අවස්ථා තුනේදීම ඔය වේගය උපදිනවා. ප්‍රිය දේට ඇලෙන අවස්ථාව, අප්‍රිය දේට ගැටෙන අවස්ථාව, ප්‍රිය අප්‍රිය කර වැරදිසේ මනින අවස්ථා. එනිසා මේක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තොත් මේ අලුතෙන් වේගයක් උපද්දවා ගන්නවා තමයි. මේ උපද්දවා ගන්නා වේගය තමයි අපි මේ සුවයක් ආමිෂ සුවයක් කියලා කිව්වේ. ගින්දරක් කිව්වේ ඒ ගින්න රත් කරනවා තපිනවා ගිනි තපිනවා ඒකෙන් අපි සුවයක් සුන්දර බවක් ලබනවා. හැබැයි ඒ ගින්න කොයි වෙලාවෙ හරි අනිත් පැත්තට හැරෙනවා. අනිත් පැත්තට හැරුණ ගමන් දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස තම උරුමයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක තේරුම් ගත්තොත් මේ වේගය මේ හතර අවස්ථාවේදීව අනුපූරකව අනුපුබ්බංගවම ක්‍රමානුකූලව අපි මේ වේදනාව මේ වේගය මේ ආවේගය මේ ක්‍රියාවේ වේගය නවත්තනවා. දැන් මේ හතර මේ කායේ කායානුපස්සනාව කියන්නේ ක්‍රියාවේ වේගය අනුපස්සනාව කිරීම වේදනාසු වේදනානුපස්සනාව කිව්වේ වේදනාවේ වේගය ප්‍රහාණය කිරීම චිත්තානුපස්සනාව චිත්තාවේගය අනුතෙන් විපදන එක ප්‍රහාණය කිරීම ධම්මානුපස්සනාව කිව්වේ හේතුඵල ධර්මයට විනයට සතුලා බලා මේ වේගය උපදින මුල උදුරා දෙන්න. දැන් මේ හතර අපි හතරක් හැටියට චත්තාරෝ සතිපට්ඨාන හැටියට දැක්කට මේක හතරක් නෑ. මේක ධාතු කැටයක් වගේ එක ක්‍රියාවක් නිසා තමයි ඒක ධම්මෝ. මේ ඒක ධම්මෝ විග්‍රහ කරලා තියෙනවා ඉස්සරහට මම පැහැදිලි කරන්නම්. මේක මෙතන තියෙන්නේ එකම ධර්මය. කරන්න ඕන දේ එකයි. මොකද්ද? මේ කායේ කාය අනුපස්සනාව, එහෙම නැත්නම් කායගත සතිය වැඩි. මේ කායගත සතිය ඒක ධර්මයේ බව, එකම ධර්මයේ බව මේ පොතේ ත්‍රිපිටකයේ තියෙන විග්‍රහයන් අරගෙන විග්‍රහ කරලා තියෙනවා. පිටු අංක 58 කායගත සති වාග්යේ අංක 571 යටතේ අංක 571 යටතේ අංක 571 572 573 74 79 වෙනකම් අංකවල ඔය 599 වෙනකම් මේ කායගත සති සූත්‍රයේ විග්‍රහය කරලා තියෙනවා. ඒක ධම්මේ භික්ඛවේ භාවිතේ බහුලී සතේ කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති විතක්ක විචාරාපි භූප සමන්ති කේවලාපි විචා භාග්‍යා ධම්මා භාවනා පරිපූරං ගච්ඡanti හතස්මින් ඒක ධම්මේ කායගත සතිය. මෙතන කායගත සතිය කියලා කිව්වට අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන්නේ කායේ කාය අනුපස්සන. එහෙමනම් මේ කායේ කාය අනුපස්සනාව තමයි මුලින්ම කරගත යුතු දේ. ඊට පස්සේ මේක පස්සේ අපි විග්‍රහය කරනවා. නමුත් ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන් 571 ඉඳන් 599 දක්වාම තියෙන්නේ හැම ඡේදයකම පටන් අරගෙන තියෙන්නේ ඒක ධම්මේ භික්ඛවේ භාවිතේ බහුලී ගතේ කියන මේකෙන්. මේක නිවනටම උපකාර වන ආකාරයට මේ විග්‍රහය මේ කායගත සති සූත්‍ර අවසානයේදී විග්‍රහ කරලා තියෙනවා. එහෙමනම් මේ කායගත සති කියන්නේ මේ ක්‍රියාවේ වේගය හරියට දැන අඳුරගෙන සූත්‍ර ධර්මයට බහා ගලපා බලා විනයට සසුලා බලා මේ වේගය අනුපස්සනා කිරීම. කාය අනුපස්සී විහෙදති. ඒක නිසා මේ පළමුවෙන්ම තේරුම් ගත යුතු වචනය තමයි මේ කාය ගත සති. එහෙම නැත්නම් කායේ කාය අනුපස්සී විහෙදති. ඒක තේරුම් ගත්තේ නැත්නම් මේ වේදනානුපස්සී කරන්න බෑ. ඒ කියන්නේ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින එක නැවැත්වුවේ නැත්නම් අලුතෙන් වේදනාවක් උපදිනවා. ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින එක නැවැත්වුවොත් අලුතෙන් වේදනාවක් උපදින්නේ නැහැ, අලුතෙන් චිත්තාවේගයක් උපදින්නේ නැහැ. ඒ අනුව ධම්මේසු ධම්මානුපස්සනාවෙන් කෙලෙස් මුල් උදුරලා දාන්න පුළුවන්. ඒකයි හරි. ඒක තේරුම් ගත්තට පස්සේ දැන් ඊළඟට මේ කායේ කායානුපස්සනාව සඳහා බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා පියවර 14ක්. පබ්බ 14ක්. පබ්බ කියන්නේ අනුගමනය කළ යුතු, මේ කෙලෙස් ප්‍රහාණය කරන්නට අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් 14. ඒ අනුව පළවෙනි ක්‍රියාකාරකම තමයි මේක. පළවෙනි ක්‍රියාකාරකම මේක නිසා වෙන එකකින් පටන් ගන්න බෑ. මේ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින එක නවත්තන්න මේ ක්‍රියාකාරකම අලුතෙන්ම පටන් ගන්න නම් මේ පළවෙනි පබ්බේ කායේ කායානුපස්සන ආනාපාන පබ්බ ආනපාන පබ්බේ. දැන් මෙතෙන්දී මේ ආර්ය ශ්‍රාවකේ මේ බණ අහපු කෙනෙක් මේ මග තේරුම් ගත්ත කෙනෙකුටයි මේ කියන්නේ. ඒ නිසා කතංච පන භික්කවේ, භික්කු කියන්නේ බව කය කරන්නට අප කප වෙලා කටයුතු කරන පුද්ගලයා කියන එකයි. භික්කු දැන් මෙතන භික්කු කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. භික්කු කියන්නේ බව කය කරන්න. කය කරන්නේ කපලා සිඳලා. රාග බව, ද්වේෂ බව, මෝහ බව කපා සිඳ ඒකෙන් මිදින් නිදහස් වෙන්නට අපගත වෙලා කටයුතු කරන පුද්ගලයෝ හතර දෙනෙක් චතුත්ථක නිපාය දින උපාසක උපාසිකා මහණ මේ ඒ හතර දෙනාටම භික්ඛු කියලා එදා බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා. ඒ නිසා කතංච පණ භික්ඛවේ පණ කියන වචනේ නැවත මෙතනක් තියෙනවා. කොහොමද මේ පණ පිහිටවන්නේ මේ මුවහත් කරන්නේ මේ කෙලෙස් බව ක්‍රය කරන්න කපන්න මොන ආකාරයෙන්ද පණ පිහිටවන්නට මොකද්ද කළ යුතු විහරති කාය පාන පස්සී විහරති මේ වාසය මොන ආකාරයෙන්ද වාසය කළ යුත්තේ කියන එක මෙතන තියෙනවා. ඉද භික්කවේ භික්කු අරණ්‍ය ගතෝවා රුකමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකම් ආභූජිත්වා උදුංකායම් පනිදාය පරිමුකම් සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව හතරති සතෝව පස්ස සත. දැන් මෙතන මේ යම් කිසි කෙනෙක් මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතේ අලුතෙන් උපදින දේ කපලා අයින් කරන්න නම් වික්ඛු කියන තත්ත්වයට පත් වෙන්න නම් අපකට කටයුතු කරන්න නම් මුලින්ම කරුණු පහක් තේරුම් ගත යුතුයි. මෙතන තියෙනවා කරුණු පහක්. පළවෙනි එක අරඤ්ඤ ගතෝවා, දෙවෙනි එක රුක්ක මූල ගතෝවා, තුන්වෙනි එක ශුන්‍යාගාර ගතෝවා, හතරවෙනි එක නිසීදති පල්ලංකම් ආභූජිත්වා, පස්වෙනි එක උදුංකායම් පනිදාය. ඒ අනුව පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස සති සතෝව පස්සස. දැන් මේ කරුණු පහ හරියටම නිවැරදිව තේරුම් ගත යුතුයි. මේ මාර්ගදී භාෂාවේ කියන දේවල් හරියට අර්ථ ධර්ම නිරුක්ති සහිතව තේරුම් ගත යුතුයි. අරඤ්ඤගතෝවා කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? ද්වේතාවයක් කියනවා. අරඤ්ඤගතෝවා කියන එකට විරුද්ධ වචනේ රඤ්ඤ. රඤ්ඤ කියන්නේ රණ බිම. රණ බිම. නමුත් අපි දැන් මේ අද සම්මතයෙන් අරඤ්ඤගතෝවා කියන එකට වඩා වෙනස් අර්ථයක් මෙතන තියෙන්නේ. ඔය කැලේකට අරඤ්ඤයකට යන එක නෙමෙයි. අපිට මේ කියන මේ ආනපාන සති සමාධිය පිහිටන්න බෑ මේ රණ බිමක ඉඳලා. පුළුවන්ද? දැන් අපි ඉන්නේ ගුවන් විදුලිය ගෙදර තියෙනවා නම්, ටීවී එක ගෙදර තියෙනවා නම්, පුවත්පත් තියෙනවා නම්, ඕපදූප කියනවා නම්, මේක රණබිමක්ද නැද්ද? මේක රණබිමක්. මේකෙන් නිදහස් වෙනවා නම්, ගෙදර ඉඳන්ම මේකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක අරඤ්ඤ ගතුවා. ඒ නිසා මේ කැලේකට ගිහිල්ලා අර හිතේ ඔය ඔක්කොම ඒවා තියාගෙන ගියාට අරඤ්ඤ ගතෝවා වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ හිතේ ඇති කරගත යුතු ලක්ෂණ පහක් මිසක බාහිර වශයෙන් අපිට උපාදානය කරගත හැකි පහක් නෙමෙයි. ඊට පස්සේ රුක්ක මූල ගතෝවා කියන්නේ, රුක්ක කියන්නේ මේ ආරක්ෂාව. හිත මුලම ආරක්ෂා කරගත යුතු. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තමයි හිත හෙළවෙන්නේ. මේ හෙළවෙන එක තමයි මේ ධර්ම විශ්වෝපවෙන එක, සෙළවෙන එක. අපේ හිතේ නිතර නොයෙක් ආකාරයට අර ක්‍රියාව වේගය නිසා සෙළවෙන. ඒ නිසා රුක මූල ගතෝවා කියන්නේ ගහක් මුලකට අනේක නෙමේ, තමන්ගේ හිත ආරක්ෂා කරගන්න එක. තමන්ගේ හිත ඔය පන්දරකට ගියත් අර ගැලේකට ගියත් අර ආරණ්‍ය සේනා ගල්ගුහාවකට ගියත් කනත්තකට ගියත් මේ කොහේ ගියත් අපේ හිත පිරිසිදුව ආරක්ෂා කරගත යුතුයි කියන එකයි රූපකමූල ගතුව. ඊළඟට ශුන්‍යාකාර ගතුවා කියන්නේ අද නම් කියන්නේ කනත්තකට ස්ථානකට පාළු ප්‍රදේශයකට කවුරුත් නැති තැනකට ශුන්‍යාකාර. ඒක නෙමෙයි බුදුහාමුදුරුව මේකෙන් කිව්වේ හිත රාගයෙන් ශුන්‍ය විය යුතුයි, ද්වේෂයෙන් ශුන්‍ය විය යුතුයි, මෝහයෙන් මානයෙන් ශුන්‍ය විය යුතුයි. ඒක අපිට කරගන්න පුළුවන්ගිය හැකි විය යුතුයි මේ ආනපාන සති සමාධියේ පිහිටන්. ඊළඟට නිසීදති පල්ලංකම් ආභූජිත්වා, නිසීදති පල්ලං ආභූජිත්වා කිව්වේ අපි පහළම අංකයට මානය අපේ හිතේ ඇතිවන මේ මානය වැරදි මානය අපි පහළම අංකයට ගේන්න ඕන. ඒ පහළම අංකයට ගෙනාවේ නැත්නම් පල්ලංකම් පල්ලංකම්ගෙන් පහළම අංකේ ආභූජිත්වා ඒ අනුව අපේ හිතේ ඇතිවන මානය මින්ම මැනීම අස්මිමානය අර උච්චමානය උද්දච්චමානය මේ සියලුම දේ අපි තාවකාලිකව අත්හැරිය යුතුයි. ඒ අනුව උජුංකායම් පණිදාය. උජුංකායම් කියන්නේ මේ ශරීරය නෙමෙයි කෙලින් කරගන්න ඕනේ කාය. කය නෙමෙයි. මේ දැන් අර කරණීයමෙත් සූත්‍රයේ කියනවා සක්කෝ ඌජුච සූජුච. සක්කෝ ඌජුච සූජුච. මෙන්න මේකමයි මෙතනක් තියෙන්නේ උජුංකායම් පණිදාය පරිමුඛම්. අපේ හිතට අරමුණු වන අරමුණ පිළිබඳව පැහැදිලිව පිළිසිදුව දැකගන්න පුළුවන් ආකාරයට අපේ හිත එන අරමුණ පිළිසිදුව දැකිය යුතුයි. ඒක තමයි උජුංකාය. ඒ ක්‍රියා විවේකයේ අපි දකින්න ඕන පැහැදිලිව පිළිසිදුව. ඒ නිසා මේ කරුණු පහ තේරුම් ගත්තට පස්සේ ඕනම කෙනෙකුට පරිමුඛං සතින් උපට්ඨ වේවා. පරිමුඛං කිව්වේ මේ මුඛ පහක් හයක් තියෙනවා. පරිමුඛයට ප්‍රතිමුඛයට අපිට ඉදිරියට එන ඔය වේගය උපදවන්නට ඉදිරියට එන කාරණා හයක් විග්‍රහ කරලා තියෙනවා. දොරවල් හයක් තියෙනවා. අර ඇහැ කන නාසය දිව කය මන තියෙන හයෙන්ම මේ වේගය අලුතෙන් උපදින්නට පුළුවන්. ඒ නිසා මේ වේගය අලුතෙන් උපදින්නට එන වෙලාවේ හරියටම දැනගෙන සතින් උපට්ඨේතා. උපට්ඨේතා කියන්නේ උදුල්ලා හස් කරන්න ඕන. උදුල්ලා හස් කරන්නේ කොහොමද? සෝ සතෝව අස්ස සති, සතෝව පස්ස සති. ආශ්‍රය කළ යුතුදේ ආශ්‍රය කිරීමෙනු, ප්‍රහාණය කළ යුතුදේ ප්‍රහාණය කිරීමෙනු. මොනවද මේ ආශ්‍රය කළ යුතු, මොනවද මේ ප්‍රහාණය කළ යුතු? අර ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මුඛායට දොරවල් හයට අරමුණු වන අරමුණු වැරදි නම් කෙලෙස් සහිත නම් කිලුටු නම් අර මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලා විනයට සසුඳා බලා ප්‍රහාණය කළ යුතුදේ ප්‍රහාණය කළ යුතුයි, ආශ්‍රය කළ යුතුදේ ආශ්‍රය කළ යුතුයි. අස්ස පස්ස සතෝව අස්ස සති, සතෝව පස්ස සති. ඊළඟට කියනවා දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානා. දීගංවා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානා. දැන් මෙතන අස්ස පස්ස අස්ස සන්තෝ පස්ස සන්තෝ දෙකක් තියෙනවා. දීගං වා කිව්වේ දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන ආපු වැරදි දේවල් වැරදි බව තේරුම් අරගෙන ඒ වැරදි දේ දීර්ඝ සංසාරේ පුරුදු කරගත්තුගෙන ආවත් ඒක වැරද්ද තේරුම් අරගෙන ඒක හිතෙන් ඉවත් කළා, ඒක ආශ්‍රය නොකර ඒක ප්‍රහාණය කළා, ඒ අනුව සික්කති. ඊළඟට කියනවා සික්කති, හික්මෙන්නෝ. එහෙමදම දීර්ඝ සංසාරේ අපි පුරුදු කරගෙන ආපු යම් යම් දේවල් මිනිසුන් ඇටියට මෙත්තා කරුණා මුචිතා උපේක්ඛා තියෙනවා ඒවා ආශ්‍රය කරලා ඒ අනුව අපි සංවර වෙලා සික්කති කියන තත්වයට පත් වෙන්න ඕනේ ඒ සඳහා මේ ආශ්‍රය කළ යුතු දේ සහ ප්‍රහාණය කළ යුතු දේ නිවැරදිව තේරුම් ගැනීම පජානාති. පජානාති කියන වචනේ නිවැරදිව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි මේ ආනපාන සතියෙහි විචා ක්‍රියා කිරීමට. අස්ස පස්ස කිරීමට. ඉතින් ඒක නිසා මේ දීගංවා අස්ස සන්තෝ දීගංවා පස්ස සන්තෝ කියන්නේ දීර්ඝ සංසාරේ අපි අතීතයේ පුරුදු කරගත්ත දේවල් තමයි ඔය පිනවල කන පිනවල නාසය පිනවල මේ අර වේගයක් අන්තයෙන් උපදින. ඒ වගේම මිනිසුන් හැටියට අපි මේ නොයෙකුත් ආකාරي යහපත් දේවල් කරලා තියෙන අතීතයේ ඒ යහපත් දේවල් අපි පුරුදු කරේ නැත්නම් මිනිහෙක් හැටියට අද උපදින්න බෑ. ඒ නිසා දීර්ඝ සංසාරේ අපි නොයෙකුත් ආකාරයේ නොයෙක් අයගෙන් බණ අහලා බුදුහාමුදුරන්ගෙන් බුද්ධ ශ්‍රාවකයන්ගෙන් බණ අහලා දීර්ඝ සංසාරේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පුරුදු කරලා තියෙනවා. ඒවා ආශ්‍රය කළ යුතුයි. ඒවා අස්ස අර කෙලෙස් කලු ධර්ම පිරුදු ධර්ම දීර්ඝ සංසාරය අපි පුරුදු කරගෙන ආපු නිසායි තාම තියෙන නිසායි අද අපිට නිවනක් නැතුව මේ පැවැත්ම පවත්වාගෙන යන්නේ. ඒවා පස්ස ඊළඟට රසං අස්ස සන්තු රසං අස්ස සාමීති පජානාති රසං පස්ස සන්තු රසං පස්ස සාමීති පජානාති. රසං කියන්නේ අපි දැන් මේ දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු ඒවට අමතරව දැන් අද මේ මොහොතේ වර්තමාන මොහොතේ අපි ඇහෙන් දකින්න යම් කිසි වැරදි දෙයක් ඒ වැරදි දෙය නිසා අපේ හිත නිරුත් වෙනවා. ඒ වගේම මේ මොහොතේ අපි මේ බණ අහලා අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා දැනගන්නවා තේරුම් ගන්නවා අලුතෙන් මේ යහපත් දේ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව මේ රත්සම් කියන්නේ මේ වර්තමාන මොහොතේ අලුතෙන් ඇහැකරනාසය දිවකර්මන පාවිච්චි කරනකොට ඒ අපි දැනගත්ත තේරුම් ගත්ත යහපත් දේ භාවිතා කිරීමත් අයහපත් දේ ප්‍රහාණය කිරීමක් තමයි මේ රත්සම්වා අස්ස සන්තෝ රත්සම්වා පස්ස සන්තෝ හැටියට විග්‍රහ කරලා දීලා තියෙන්නේ. එනිසා දැන් හැම කෙනෙකුටම අතීතයක් තියෙනවා. මේ අතීතේ අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු වැරදි ගති තියෙනවා. ඒ ගති අයින් කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන. අපි සංසාරේ මිනිස්සු හැටියට අද ඉපදිලා තියෙන්නේ යහපත් ගති අපි පුරුදු කරගෙන තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, විතරාගී, විතදේශී, විතමෝහී වගේ දේවල් අහලා තියෙනවා. අලෝභ, අදේශ, අමෝහ මේ යහපත් දේ දීර්ඝ සංසාරය පුරුදු කරගෙන ආපු නිසායි අද මිනිස්සු හැටියට ඉපිලා. ඒ වගේම අද අපි කරන වැඩ තමයි මේ රසංග. රසංග කියන්නේ අද අර්ථමානි අපි කරන වැරදි දේ අයින් කරන්න ඕන, හරි දේ පාවිච්චි කරන්න ඕන. ඒ අනුව තමයි සබ්බකාය පටිසංවේදී අසසිතාමීති සික්කටි සබ්බකාය පටිසංවේදී පාචිතාමි. මේක සබ්බකාය ක්‍රියාකාරකම් 36 මේ අස්සපස්ස කරන්නට තේරුම් ගත යුතුයි. යහපත්දේ ආශ්‍රය කරන්නට, අයහපත්දේ ප්‍රහාණය කරන්නට. ඒ අනුව පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ මාර්ගදී භාෂාවෙන් කියලා කියන දේ සම්බකාය කිව්වේ ක්‍රියාකාරකම් 36ක් කියලා. දැන් මේ ක්‍රියාකාරකම් 36 මම බොහොම කෙටියෙන් කියන්නම්. චක්කුකාය, රූපකාය, චක්කු විඥානකාය, චක්කු සම්පස්සකාය, චක්කු වේදනාකාය, චක්කු තණ්හාකාය, චක්කු උපාදානකාය, චක්කු භව එනිසා හයක් තියෙනවා එතන. සෝතකාය හය, ඝානකාය හය, ජීවාකාය හය, කායකාය හය, මනෝකාය හය, හයවරකාය තිස්සයි. මේ කාය කියන්නේ ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරකම් සිදුවෙන්නේ අර පටිච්චවීම නිසා. එනිසා මේ ක්‍රියාකාරකම් 36ම වැරදියට කළොත් එතෙන්දී රාගය, ද්වේෂය, මෝහය, අනුසය උපදිනවා. හරියට කළොත්, නිවැරදිව කළොත් එතෙන්දී අනුසය උපදින්නේ නැහැ. අර ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින්නේ නැතුව කායේ කාය අනුපස්සනාව යහපත්සේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මෙතන තියෙන්නේ මේ හුලං ඇදීම, පිටකිරීම හෝ බඩබිම්වීම, හැකිලීම හෝ නෙමෙයි. ඊට වඩා බොහොම ගැඹුරු මේ පරිමුඛම් දොරල් හය පිළිබඳවම අපි සැලකිල්ලෙන් ඉන්න ඕන. ඔය නාස්පුඩුවට, උලන් රැල්ලට හිත තියාගෙන ඉඳලා අපිට අර හිතට දීර්ඝ සංසාරේ අපි ඇහෙන් දැක්ක ලස්සන පිවිතුරු මිහිරි මధుර දෙයක් එකපාරට ඇවිල්ලා මත් වෙලා ඒක රාගයට ඇලුනොත්, එහෙම නැත්නම් ගැටුනොත්, මුලා වුණොත් අපිට ඒකෙන් නවත්තන්න බෑ. ඒ නිසා මේක පැහැදිලි පිරිසිදුව තේරුම් ගත යුතු දෙයක්. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝව අස්ස සති, සතෝව පස්ස සති. පරිමුඛං කියන්නේ මුඛ හයක් තියෙන හැම පුද්ගලයෙකුගේම ඇහැ දොරක් මුඛයක්, කන දොරක් මුඛයක්, නාසය දොරක් මුඛයක්, දිව දොරක් මුඛයක්, ශරීර කුරුව කය දොරක් මුඛයක්, මුඛයක් මනස තමා බලවත්ම දොර. එනිසා මේ හයෙන්ම කෙලෙස් ප්‍රිය දේට ඇලීම සිද්ධ වෙන්න පුළුවන්, අප්‍රිය දේට ගැටීම සිද්ධ වෙන්න පුළුවන්, ප්‍රියාප්‍රියාකර වැරදිසේ මැනීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ හයම වැරදි. ඊළඟට මෙතන තේරුම් ගත යුතු පියවරවල් තුනක වචන තුනක් තියෙනවා. පළවෙනි වචනේ පජානාති, දෙවෙනි වචනේ සික්කති, තුන්වෙනි වචනේ විහරති. විහරස්මිති. දැන් මේක මේ ආනපාන පබ්බේදී තේරුම් ගත යුතු වචන තුනක්. පජානාති මුල් වචන පේලි හතරෙම පජානාති, ඊගාව පේලි හතරේ තියෙන්නේ සික්කති. පජානාති කියන්නේ අලුතෙන් හිතේ ප්‍රජනනය වෙනවා මේ වේගය. ඒ ප්‍රජනනය වෙන වේගය පිළිබඳව හරියටම තමන් විසින් දැනගන්න ඕනේ. එන කවුරුත් දැනගන්නත් බෑ, දැනගන්නෙත් නෑ. තමන් ඒක තේරුම් ගන්න ඕනේ. එනිසා තමන් හිතේ අලුතෙන් ප්‍රජනනය වෙනවා, නිර්මාණය වෙනවා, සකස් වෙනවා, උපදිනවා අලුත් වේගය. ඒක හරියටම තේරුම් ගන්න ඕනේ. ඒ වේගයේ තේරුම් ගත්තේ නැත්නම් අපිට සික්කති වෙන්න බෑ. සික්කති කියන්නේ හික්මෙනවා. ඒ වේගයේ තේරුම් අරගෙන සම්පකාය පටිසංවේදී අස්සබස්ස කිරීමෙන්, ආශ්‍රය කිරීම සහ ප්‍රහාණය කිරීමෙන්, අර වැරදිදේ ප්‍රහාණය කිරීමෙනුත්, නිවැරදිදේ ආශ්‍රය කිරීමෙනුත් ආනපාන දෙකෙන්ම සික්කති වෙනවා, හික්මෙනවා. ඒ අනුව වාසය කිරීමෙන් විහරති. අවසාන වශයෙන් ඉති අජ්ජත්තං වා කායේ කාය අනුපස්සී විහරති, බහිද්ධා වා කායේන කාය අනුපස්සී විහරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කාය අනුපස්සී විහරති, සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහරති, වය ධම්මානුපස්සී වා කායස්මින් විහරති, සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහරති, අත්ති කායෝති වා පනස්ස සති පච්චුප්පට්ඨිතා හෝති, යාව දේව ඥානවත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදිය. මේ අනුව නච කිංචි ලෝකේ උපාදිය. මේ අපි ඔය වේගයක් අලුතෙන් උපද්වාගෙන කරන්නේ උපාදානය කරගැනීම, පංචස්කන්ධය අපි මේ උපාදානය කරගන්නා පංචස්කන්ධය අපිට කැමතිසේ අපිට මනාපසේ දිසිසේ පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගත යුතු නච තිංචි ලෝකේ ලෝකේ තුල කිසිම දෙයක් අපේ කැමැත්ත අනුව උපාදානය කරගෙන විශේෂයේ මනාපසේ නවත්වන්න පවත්වන්න බෑ. ඒ සියල්ලම දේහි ධර්මතාවය මේ ක්‍රියාවේ වේගය නිසා අපිට දුකක් කුරුම කර දෙන රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින එක. ඒ අනුව මේක අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා විවිධා විරාගා නිරෝධා පටිනිසංඛා කරලා මේ උපාදානය නැතිවීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒකයි අනිච්චිතෝ ච විහෙරති නච ඉන්ද්‍රි ලෝකේ උපාදීයති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති කියලා මේ ආනපාන පබ්බය අවසන් කළා. ඒ නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන. මෙතන ආන කියන්නේ ආශ්‍රය අස, පාන කියන්නේ ප්‍රාණය පස්ස, අජාති පහනාති පස්ස. පස්සති කියන්නේ ප්‍රහාණය කරනවා, අස කියන්නේ ආශ්‍රය කරනවා. දැන් අපි හොඳටම දන්නවා අතීතයේ අපේ පැරැන්නු කිව්වා කාමරයක් අස්පස් කරගන්න කියලා. කිව්වේ නැද්ද? අස්පස් මේ අස්පස්ම නැතුව කාමරේ තියෙන ඔක්කොම වැදගත් හොඳ දේවල් උත්සාහ කරන්න කිව්වා. ඈ වැඩක් නැති අර කෙලෙස් කුණු කිලුටු දේ විතරක් අස් කරලා ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල් ආශ්‍රය කරන්න ඇතුළට ගන්න. අස්පස් කිරීම කියන එකම තමා අපි මේ අස්සපස්ස. ඒකම තමා ආන පාන. හැබැයි අර හුස්ම ගැනීම පිට කිරීම ආන පාන. ඒක නෑ කියන්නේ. ඒකත් ආන පාන. හැබැයි ඒක එක දොරකින් විතරයි. පරිමුඛං සතියෙන් උපද්ද පෙට්ට ආයතන. මුඛ හයක් තියෙනවා. මේ ආන පාන කරන්න මුඛ දොරවල් හයක් තියෙනවා. දොරවල් හයම අර ඉන්ද්‍රියසු බුද්ධද්වාරෝ එක ඉන්ද්‍රියසු අබුද්ධද්වාරෝ දෙක තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ දෙක තේරුම් ගන්න තාක්කල් අපිට මේ මුල් කෙලස් මුල් සාමුලින් මුදුරා ගමන්නට මේ ක්‍රියාවේ වේගය අනුපස්සනා කරලා ක්‍රියාවේ අලුතෙන් උපදින වේගය නවත්තන්න පුළුවන් ගමන්න. දැන් අපි අතීතයේ උපද්දවාගත්ත ඔය වේගය නිසා තමයි අපි අද දුක් විඳින්නේ. දුක් විඳින්නේ අතීතයේ ප්‍රතිපදි මේ ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම උරුම කරගෙන ආවේ. හැබැයි අපිට දැන් ඒවා වෙනස් කළ හැකිද? ඈ අපිට දැන් ඒ අතීතය වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් අනාගතයේ අපි වෙන දේවල් ඒත් අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේක හරියට කරගත්තොත් විතරයි. ඒ නිසා කොයි මොහොතේද අපි මේ ක්‍රියාවේ වේගය අනුපස්සනා කළ යුත්තේ? වර්තමාන මොහොතේ. එනිසා මේ වර්තමාන මොහොත තමයි ඔය ඇහැ පිනවන්නට, කන නාසය දිවකය මන පිනවන්නට කරන වැරදි දේ කරන්නේ. ඒ වගේම අපි මේක තේරුම් අරගෙන මේ වර්තමාන මොහොතදීම අපේ හිතට එන වැරදි දේ පස්සකට යුතුයි. ඒ වෙනුවට නිවැරදි දේ, හරි දේ, නිවෙන දේ, විදෙන දේ, විමුක්තියටපත් වෙන දේ ආශ්‍රය කළ යුතු, ආශ්‍රය කළ යුතු. ඒක තමයි ආනපාන පබ්බේ කරන්නේ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගත යුතුයි මේ අස්සපස්ස කිව්වේ මාර්ගදී භාෂාවේ එන වචන දෙකක්. ආනපාන කිව්වේ මාර්ගදී වචන භාෂාවේ එන වචන දෙකක්. නමුත් පස්සේ කාලෙක යම් කිසි පුද්ගලයෙක් මේ සංස්කෘත භාෂාවට මේක පරිවර්තනය කරනකොට සංස්කෘත භාෂාවේ වචන දෙකක් වූ ආස්වාස ප්‍රාශ්වාස කියන වචන දෙක එතෙන්ට වැරදියට පරිවර්තනය කරලා යෙදුවා යොදලා මේ අස්ස පස්ස මේ ආනපාන කියන එක සහමුලින්ම භාවිතයෙන් අභාවිතයට යැවුවා. ඒක බොහෝසේ නිවන් මගට වැහෙන්නට බලපෑවා. මේ පිළිබඳව මේ ආනපාන අස්සපස්ස පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලිව සූත්‍ර ධර්මයක විග්‍රහයක් කරලා තියෙනවා. මේක හෙට උදේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය හැටියට විග්‍රහ කරනවා. ඒ අනුව පැහැදිලි වෙයි අපි මේ අස්සපස්ස සේවිතබ්බා අසේවිතබ්බා කළ යුත්තේ සහ නොකළ යුත්තේ මොකද්ද කියන එක දොරවල් හයෙන්. ඉතින් ඒ අනුව ඒ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය දේශනා කරලා තියෙන්නේ ආනපාන සති සූත්‍රයට පෙර සූත්‍රය ඇටියට මධ්‍යම නිකාය. ඒ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය දේශනා නොකර ආනපාන සති සූත්‍රය දේශනා කළා නම් ඒක වැරදි. මොකද එතෙක්කල් සම්ප්‍රදායෙන් සම්මතයෙන් තිබ්බේ ආනපාන හැටියට හුස්ම ගැනීම පිටිදීමක් එක ප්‍රාණයාම භාවනාවක්. ඒකෙනුත් ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි කෙලෙස් මුල් සමුච්ඡේද වශයෙන් උදුරා ගමන්නට ක්‍රමයක් එතන කිව්වේ නෑ, තිබුණේ නෑ, පෙන්නුවේ නෑ, ඇත්තේ නෑ. ඒක නිසා මේක දැන් හොඳට තේරුම් ගන්න ඕන. මේ පරිවර්තනයන් නිසා තමයි මේක වැරදියට මේ තේරුම් ගන්නට සිද්ධ වුණේ. වෙන මොකක්වත් නෙමෙයි. මාගදී භාගාවේ කිසි වචනයක වරදක් නැහැ. ඒ මාගදී භාගාව සාක්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං. ඒක කාටවත් වචනයක් වෙනස් කරන්න පුළුවන් තරම් ඇත්තේ නැහැ. ඇලපිල්ලක්වත් වෙනස් කරන්න බෑ. සාක්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං. නමුත් පරිවර්තකයෝ බුදුහාමුදුරුවෝ මේක පරිවර්තනය කරන්න එපැයි කිව්වා. මේකත් තේරුම් ගත යුතු. බුදුහාමුදුරුවෝ කිව්වා මේ මාගදී භාෂාව ඉදිරියේදී ඉදිරි කාලවලදී මිනිස්සු නොයෙකුත් භාෂාවලට පරිවර්තනය කරනවා ඇති. පදගත වර්ඩ් ටු වර්ඩ් ට්‍රාන්ස්ලේෂන්ස් කළොත් මෙතන පද බලන විදිහට ධර්මයේ විකෘති වෙනවා කියන එකම බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර ධර්මවල විග්‍රහ කරලා. නමුත් මේක ඒ නිසාම අපේ මේ ත්‍රිපිටකය බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ හෙළවකින් සිංහල හාමුදුරුවෝ ලේ කරගත කළා. ඊට පස්සේ අනුරාධපුර යුගයේදී හෝ පොළොන්නරු යුගයේදී හෝ දඹදෙණි යුගයේ තමයි මේ හෙළ සිංහල සාහිත්‍ය වංශයේ තියෙන්නේ. කුරුණෑගල යුගයේදී හෝ ගම්බල හෝ කෝට්ටි යුගයේදී හෝ කොහේදී හෝ මහනුවර යුගයේදී හෝ පරිවර්තනය කළේ නැහැ, කරන්න ගියේ නැහැ. කවදද කවුද කොතෙන්ද පරිවර්තනය කළේ කියන එක ඉතිහාසයේ තේරුම් ගත යුතුයි හැම කෙනෙක්. කවුද මුලින්ම මේ ත්‍රිපිටකය ඔය පුස්කොළ පොතේ ඉඳලා තිබුණ එක word to word translation එකක්. ඒ කියන්නේ පදගත පරිවර්තනයක් කළේ කවුද? සිංහල මිනිස්සු නෙමෙයි. ඈ නෑ නෑ සම්පූර්ණයෙන්ම වැරදි. ජෝච්චන කියන සුද්ධ මේ කෑගල්ලේ අඳුනිනේ තිබිච්ච පුස්කොළ කොට්ටික එංගලන්තට ගෙනිහිල්ලා සිංහල හාමුදුරුවන් දෙනමකුත් එංගලන්තයට එක්කගෙන ගිහිල්ලා රතනසාර කියන හාමුදුරුවන්ගුත් එක්ක ඔය ජෝච්චන කියන කෑගල්ල දිසාපුත්‍රය කාලේ හිටිය. මේක අර සිංහල අකුරෙන් ලියලා තිබිච්ච මාගදී වචන ඉංග්‍රීසියට පරිවර්තනය කළා. බුදුබණ හාමුදුරුවෝ පරිවර්තනය කළේ නැහැ. ත්‍රිපිටකයේ පැහැදිලිව කියන්නේ බුදු කනාවුදුර පරිවර්තනය කළේ වෙන මොකක්කයි. මොකක්ද බුදු කනාවුදුර පරිවර්තනය කළා මොකක්ද ඒ කලි? හෙළවසින් කියලා තිබුණු අටුවා අර්ථගත මාගදී භාෂාවට පරිවර්තනය කළා. ඒක ඒක එකක්. ඒක වෙන එකක්. මේක වෙන එකක්. ඒක නිසා දැන් බුද්ධ ගාම කියන්නේ ත්‍රිපිටකේ අහුනේ අහුවලා කියන බවක්වත් නැහැ. අහුනේ නැහැ. ඒක තිබුණේ කෑගල් බුද්ධ ගාම දුරේ ඉන්නේ අනුරාධපුරය. මහා විහාරයේ තිබුණ පොත්පත් තමයි සමහර මහා විහාරයේ ත්‍රිපිටකය තියෙන ඇති. ඒක මාගදී භාෂාවෙන් තිබුණේ හෙලාකුරේ බුද්ධ ගාම දුරන්ට මේක අහුනේ නැහැ. නමුත් බුද්ධ ගාම දුර කලේ ඒ කාලේ හෙලා අටුවා මහා අටකතා කුරුම්ජි අටකතා බුදු කැලි අටුවා චීන අටකතා හෙළ අටකතා කියලා අටකතා තිබුණා. දැන් බුදුහාමුදුරුව මේක අර පදගත පරිවර්තනයකින් වෙන භාෂාවකට පරිවර්තනය කරන්න එපා කියපු නිසා බුදුහාමුදුරුව ජීවමාන කාලෙදිම අටකතා ලිව්වා. මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය හෙළ අටකතා හැටියට සීහ අටකතා හැටියට ඒ කාලෙදිම සිංහල මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට අටකතා ලිව්වා. ඒකනි කියලා කියන්නේ අර දහමට සරිකොට හෙළුවෙන් පෙරකි කියන කවිය. මට කවිය 14 මතක නැහැ. මොකද කියලා තියෙන්නේ? නිවනට සංගසක නම මේ හෙළුවෙන් එකනේ හෙළු කියන්නේ හෙළ හෙළ භාෂා. හෙළු කියන්නේ හෙළ භාෂා. දැන් හෙළ අත්නගල් වංශයේ තියෙන හෙළ මහා වංශයේ තියෙන හෙළ දීප වංශයේ තිබුණ හෙළ උත්තර වංශයේ තිබුණ ඒකකත් අද නැහැ. ඒ නිසා මුල් කාලේ අනුරාධපුර යුගයේ ඉස්සෙල්ලා මේ සියලුම පොත් මේ සිංහල භාෂාවෙන් හෙළ භාෂාවෙන් හෙළ භාෂාවල් තුනක් තිබුණා. මේ හෙළ දිවේ දේවහෙළේ තිබුණා හෙළ භාෂාවක්, නාගහෙළේ තිබුණා හෙළ භාෂාවක්, දක්ෂහෙළේ තිබුණා හෙළ භාෂාවක්. අද වගේ මේ අච්චිකන්තෝරු තිබුණේ නැහැ, කම්පියුටර් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රදේශවල ඔය අකුරු හෙළ අකුරු නොයෙකුත් ආකාරයේ නාගහෙළේ නාග ගෝත්‍රිකය නාග අක්ෂර ලිව්වා, යක්ෂ ගෝත්‍රිකය යක්ෂ හෙළ භාෂාවෙන් ලිව්වා. මානවයේ විමලතරාමුදුරුවත් හොයාගෙන තියෙන යක්ෂේල භාෂාවෙන් ලියපු අකුරු. ඒ වගේම මේ මහියංගනේ තිබිලා මේ රන්පත්තුළු අර බුදුහාමුදුරුව ඇහිලා මහියංගනේට දේශනා කරපු සිවිදෙස්ම තියෙන්නේ දේවහෙළ භාෂාව. ඒක යක්ෂේල භාෂාවෙන් දේවහෙළ භාෂාවෙන් දෙකෙම ඒ විදිහට කියන්නේ පුළුවන්කම් තියෙනවා. මාගදී තිබේ ඒවා හෙළ. ඉතින් ඒක නිසා හෙළ අටුවා ලිව්වා. ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැහැ. කරන්න බෑ. කළේ යුතු නැහැ. නමුත් මේ සුද්ධ ඔය 1864 දී ජොවිත්‍යන කියන මහත්තයා හිටියේ කෑගල්ලේ නිලාපති වෙලා මේ අඳුරනේ තිබ්බ පුස්කොළ පොත් සියල්ලම නැවක පටවාගෙන එංගලන්තෙට ගිහිල්ලා. හැබැයි ඒක අද එංගලන්තේ කෞතුකාගාරේ පැහැදිලිව පිරිසිදුව රක්ෂණය කරලා මුල් ලෝකෙටම බලාගන්න කියනවා. ඒක ධර්මතාවයක්. ඒක ආරක්ෂා වුණා. සමහරට ලංකාවේ තිබුණේ නම් මොකක්ද දැන් මේ වෙන විට ඉරිලා විනාශ වෙලා තියෙනවා. ඒක ධර්මතාවය. ඒ වගේ ඔක්කොම කියනවා ඕනි කෙනෙකුට දැන් ඉන්ටර්නෙට් එකට දැන් යන්න පුළුවන්. ගිහිල්ලා පොල් 54 පුස්කොළ පොත් බලන්න පුළුවන්. දැන් තව එකක් කියන්න ඕනේ. දැන් මේ ධර්ම දේශනාව අවසානයි. දැන් මේ අපි මේ දීලා තියෙන පොතේ අපි මේ පොතක් දීලා තියෙනවානේ. මේ පොතේ තියෙන්නේ ඔය අද දැන් අපි ගාව තියෙන මේ පුස්කොළ අර ත්‍රිපිටක පොත් කියලා රතු පහට පොත් 54ක් තියෙනවානේ. ඒවා තියෙන ඒවා නෙමෙයි මේ. ඒවා තියෙන ඒවා මේ 1954 අර ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් යම් යම් වෙනස්කම් කරලා ගුරුම ත්‍රිපිටකයක් සමඟ සංසන්දනය කරන ලියපු දේවල්. නමුත් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන අපේ පුස්කොළ පොත්වල අද ඉංගලන්ත කවුරු ගාගාර තියෙනවා අද ඕන සිංහල මිනිහෙකුට සිංහල භාෂාවෙන් කියන්න පුළුවන් ඉංග්‍රීසි කෙනෙකුට ඉංග්‍රීසි ජපන් කෙනෙකුට ජපන් චීන කෙනෙකුට චීන අකුරු විතරයි වෙනස් වචන වෙනස් නෑ අකුරු විතරයි වෙනස් දැන් අපේ ඔය කම්පියුටර් භාෂාවේ දැන් ඔය ටෙලිෆෝන් භාෂාවේ පෙච්චෙන් මෙච්චෙන් අනුකරත් අපි දැන් සිංහල වචන ඉංග්‍රීසියෙන් කියලා ඉන්නේ වගේ අර අකුරු වෙනස් වචන වෙනස් නෑ ඒ නිසා ඒ ත්‍රිපිටකයේ තියෙන ඒවා සුද්ධ ත්‍රිපිටකය සුද්ධ බුද්ධ භාෂිතය. ඉතින් ඒක නිසා ඒවා ටික මේ කියන ත්‍රිපිටකයට වඩා ටික වෙනස්කම් තියෙනවා. ඒවා ඔරිජිනල්. ඒවා මූල භාෂාව. හැබැයි ඒක දැන් ලෝකේ ඕනම කෙනෙකුට ඕන තැනක ඉඳලා බලන්න පුළුවන් අද වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඔක්කොම මයික්‍රෝෆිල් යුස් කරලා කම්පියුටර් එකට දාලා ඉන්ටර්නෙට් එකට දාලා ආරක්ෂා කරලා තියෙනවා. උස්කලපොත් ටිකක් තියෙනවා ලන්නේ කවුරු ගාගාර වෙනම කාමරෙට දාලා සිලොන් රූම් කියලා. ඒ වගේම ඉන්ටර්නෙට් එකට දාලා සිලොන් දේ ආරක්ෂා කරලා මේ විතරක් නෙමෙයි මේ සිංහලයේ දැනගන්න යුතුයි ඔය යෝජන මහත්තයාගේ උස්කලපොත් ටික යවකට පටවගෙන කරගහගෙන ගියා. ඊට පස්සේ ආවා මේ නෙවිල් කියලා මේ අග්‍රනිශ්චකාරයේ එංගලන්තේ. ඔය අග්‍රනිශ්චකාරයා ටිකක් වයසක මිනිහෙක් එයාගේ පුතෙක් ආවා හියු නෙවිල් කියලා. මේ හියු නෙවිල් කියන පුද්ගලයා ඊට පස්සේ ලංකාවේ ගමක් ගමක් පාසා ගිහිල්ලා අර අග්‍රනිශ්චකාරයත් එක්කලා 1785 ඉඳන් 96 දක්වා ලංකාවේ තිබුණ පුස්කොළපොත් 224 ඒ පුද්ගලයා ඉන්නම් දැන් හරි ප්‍රශ්න තියෙනවා නම් මේ ත්‍රිපිටකය ගැන එක කබ්බේ විග්‍රහ කළේ තව තබ්බ 20ක් තියෙනවා තබ්බ 21ක් තියෙනවා මේ මහා රත්නාවලිපට්ඨාන සූත්‍රයේ අද මේ මූලාංගම්යක් හැටියට එකයි කලේ හෙට තව හුඟක් ඒවා කරන්න පුළුවන් වෙයි තුන් දවස් තුනකින් ඔක්කොම අවසන් කරන්න පුළුවන් වෙයි විශේෂ හැබැයි ආනපාන පබ්බේ තමයි එක ධර්මය මුල ඒක තමයි තේරුම් ගත යුතුයි. එනිසා දැන් පැහැදිලිව පිළිසිදුව මේ පොතේම තවත් තැනක මේ පොතේ අපි නොයෙකුත් ආකාරයේ සූත්‍ර විග්‍රහ කරලා තියෙනවා. මේ පොතේ තියෙනවා හොඳට තේරුම් ගන්න 40 වෙනි පිටේ තියෙනවා ද්විතීය භික්ඛු සුත්තම් කියලා සූත්‍රය. ද්විතීය වික්කු සූත්‍රය විදිහට කියනවා පඩම වික්කු සූත්‍රය කියලා ඒ සූත්‍රය මේක ඉදිරිපත් කළා නෑ ද්විතීය වික්කු සූත්‍රය ඉදිරිපත් කළා කියනවා 40 වෙනි පිටේ පොඩක් ඒක කියවා ගන්න හතමෝච වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ ධම්මේ පරිපූර්ණති චත්තාරෝ ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මේ පරිපූර්ණති සත්තනම්මා බහුලී භාවිතා බහුලීකතා දේ ධම්මේ පරිපූර්ණති ඊට පස්සේ ආනාපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ එකම ධර්මයේ මොකද්ද ආනාපාන සති සමාධි දැන් ඔය ආනාපාන සති සමාධි තමයි එකම ධර්මයේ චත්තාරෝ ධම්මා පරිපූර්ණති සත්වබොජ්ජංග පරිපූර්ණති දේ ධම්මා අධිගතා කියන තත්වයට පත් වෙනවා. එතකොට ආනාපාන සති කියන එක විතරක් විකෘති කළ ගමන් ඔය එකක්වත් සාක්ෂාත් කරගන්න පුළුවන්. ආනාපාන සති කියන්නේ මුලම හරියටම නිලේ හොයලා හරියටම කටුව ගහන්න ඕන තැනට ගහන. ඊට පස්සේ දැන් ආස්වාද ප්‍රාස්වාද කර කර ඉන්නවා. දැන් ආස්වාස්ස දන්නේ නැහැ. දැන් බඩ බුම්බ බුම්බ වැඩිලා හකුල ඉන්නවා. දැන් පුළුවන් වැඩයක පිට කර කර හොයනවා නියම පුළුවන් බෑ
සරින්දාංශ මේ සබ්බකාය පරිසංවිදේ කියන එක ආයතන හය පිළිබඳ කොහොමද ගැළපෙන ටිකක් පැහැදිලි කරලා
දෙන්න ඕනේ ඒක චක්කු සූත්‍රය මේක විග්‍රහ කරලා තියෙනවා ඉතාම පිළිසුදු ඒ සංගාම සූත්‍රය සලායතන සූත්‍රය හතරක් විග්‍රහ කරලා තියෙනවා අංගුත්තර නිකායේ හයවෙනි අංග හයකින් විග්‍රහ කරපු මේ අංගවල ඒකට වඩා පිළිසුදුව පැහැදිලිව චක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා චක්ක කියන්නේ චා කියන්නේ හය හය ආකාරයකට කරගෙන දැන් ඇහ දැන් හය ආකාරයක චක්කුකාය පටිච්ච වෙන රූපකාය උපද්දති වෙන චක්කු විඥානකාය ඔය තුන එකම වෙලා තින්නම් සංගතිපස්සෝ සම්පස්සකාය උපදින සම්පස්සකාය උපදිනාට පස්සේ සම්පස්ස ජා වේදනා වේදනාකාය දැන් වේදනාකාය උපදින ඔය මුල් හතර සම්පූර්ණ වේදනා කාය නිසා තණ්හා කාය තණ්හා කාය නිසා උපාදාන කාය මේක තමයි ඇහි කනේ නාසයේ දිවේ කායේ මනේ හය ආකාරයට ඔය හය ආකාරයට තමයි මේ පැවැත්මට උපකාර වන්නා වූ වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඥාන ශක්තිය අනුසෝතගාමි පාරට මඟ කියන්නේ පැහැදිලි කරන්නේ ඔය ඔබේ නවත්තන්න පුළුවන් මොකක්ද? නවත්තන්න ඕන මොකක්ද? ඔය ක්‍රියාකාරකම්මයි අපි නවත්තන්න ඕන නවත්තන්න පුළුවන් එකයි. එක දෙනා. මොකක්ද?
විඥානසත්.
නෑ. ඈ? නෑ. නෑ නෑ. පටිච්ච
විඥානසත්.
පටිච්ච චක්කුංච ඊගමට කියනවා මේක තියෙනවා අභිඤ්ඤාකම් අභිඤ්ඤයේ චක්කුඤ්ජ නපටිච්ච අනුපාදෝ චක්කුඤ්ජ නපටිච්ච රූපේ අනුපාදෝ අනුපාදෝ අපවත්ත අපවත්ත අනිමිත්ත අනිමිත්ත අගතින් අනායවරං අනුපපත්ති අජාතං අභූතං අගතං අසංකත කියලා ඉතාරදී ඔකම අනිපත් පටිසෝධන ඒ නිසා අපි මේ පටිච්ච වීම නවත්තන්නේ කොහොමද? පටිච්ච වීම ගැන නිච්ච වෙලා. අනිච්ච දුක්ඛ අනාත්ම නෙහික නොකොළොත් පටිච්ච වීම නවත්තන්න බෑ. නිබ්බිදා කියන தത്വයටපත් වෙන්නේ නැහැ. පත් කරන්න බෑ. පත් වෙන්නේ නැහැ. මේක කියන්නේ මේ අතම්බලක්ෂයේ සුදු දෙයක්. ඔය ඉච්ඡ උපදීන්නේ කොහේද? කාමීතේ තමන්ගේ හිතේ නඩුව අනුන්ගේ හිතේ තියෙන ඉච්ඡ තමන්ට නවත්තන්න බෑ දකින්නත් බෑ මොනවත් කරන්න ඕනෙත් නෑ කරන්න බෑ කාමීතේ දෙතොට මේ අසංවර වෙන්නේ ඉච්ඡ නිසා තමන්ගේ හිත මේ ඉච්ඡ න ඉච්ඡ වුණ අනිච්ච දුක්ඛ අනත්තම නිගලොත් කාගේ ඉච්ඡද නැති වෙන්නේ තමන් වෙන දැන් මේක තමන්ගේ හිතෙන් කරගත්ත යුතු දෙයක් බව තේරෙනවා නේද ඔය ඉච්ඡෙන්දා තමයි අපි අස්ස පස්ස අර කරන්නේ පැරණි දේ. ඉච්ඡ තියෙන තාක්කල් පැරණිනේ අස්ස කරන. ආශ්‍රය කරන. හන්නේ පස්ස කරන. ආශ්‍රය කරන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට මේ අස්ස පස්ස කියන්නේ අස්ස කියන්නේ ආශ්‍රය ඇතුළට ගැනීම පස්ස කියන්නේ ප්‍රහාණය පිටවීම. ඒක හිත මේ මන්‍යතාවය මමත්වය අස්මිමානය මගේ ඒතන් මම ඒසෝහමස්මි ඒසෝමේ අත්තා අත්ත කියන්නේ මඤ්ඤතාවය මගේ මට මම මම ඉන්න ඕන කන්න ඕන බොන්න ඕන උපාදානය කර ගන්න ඕන එකතු කර ගන්න ඕන අල්ල ගන්න ඕන බදා ගන්න ඕන අයිති කර ගන්න ඕන ගොඩ ගා ගන්න ඕන කියන එක තමයි අත්. ඒක මඤ්ඤතාව. මඤ්ඤතාවය තමයි මේ සියල්ලටම හේතුව. මඤ්ඤතාවය කියන එක විග්‍රහ කරලා තියෙනවා කම්මතාවය අස්මිමානිය හැටි. කම්මතාවේ මමත්වය අස්මිමානිය හැටි. එනිසා දැන් මේ යම් කිසි දෙයක් මේ වේගයෙන් කරකින ලෝකේ මම කොට මගේ කොට අත්ත කොට නවත්තන්න පවත්තන්න පුළුවන්කම තියෙනවද පාඩාරි? බෑ. අපි මේ උත්සාහ කරන්නේ දැන් අපි දැන් මේකට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. මේ ආන්දරු බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි ලස්සන රූපයක් දකිනවා. අපි හිතමුකෝ ලස්සන තරුණ ගෑනු ළමයෙක්ගේ හෝ පිරිමි ළමයෙක්ගේ රූපයක් දැක්කා. තරුණ ගෑනු ළමයෙක්ගේ රූපයක් දැක්කා තරුණ පිරිමි ළමයෙක්. එක පාට මේ ඉච්ච නිසා අර කැමරාවෙන් ටික් කියලා ෆොටෝ එකක් අරගෙන කොහෙද නම් තියාගන්නේ චිත්ත සංතා. ඔය ෆොටෝ එක දැන් චිත්ත සංතානේ තැන්පත් කරගත්තාම ඒක නිච්ච වෙනවා. ඒක වෙනස් වෙනවද? හැබැයි අර අර ගෑනු ළමයා වයසට යනකොට නිච්ච වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. අපි දැන් මේ උපාදානය කරගෙන අපි මේ චිත්ත සංතානේ අර හොඳයි ප්‍රියයි මනාපයි විහිර කියන දේ අපි අර කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා වගේ මේ ඇතුලේ ඔක්කොම තැන්පත් කරගෙන තියෙනවා. දැන් අපේ සංසන්දනය අපේ මැනීම මොහොතකටද? අපි මනින්නේ ඔක්කොම අර අපේ හිතේ තියෙන ෆොටෝ එක. අර නමුත් අර සැබෑ ලෝකේ ස්වභාවික ෆොටෝ එක එහෙම නවතින එකක් නෙමෙයි. අපි දැන් මේ නවතින් නැති එකක් එකපාරට නවත්තලා අපේ හිතේ තැන්පත් කරනවා. එතකොට කාගේ වරද? හැබැයි සංසන්දනය කරන්නේ අර තමන්ගේ හිතේ තියෙන එකත් එක්ක. ඒකයි කරන්නේ හැම මිනිහෙක්ම පෘථග්ජන පුද්ගලයෙක්ම. හැබැයි අර ස්වභාවික ධර්මයේ මේක වේගයෙන් මරණය කරා විනාශය කරා අනිත්‍යාවය කරා යන එක සම්බේමේ පියේින් මනාපේයි නානාභාවෝ ඕක තේරුම් නොගැනීම නිසයි අපි අර ෆොටෝ එක අරගෙන ඔය ෆොටෝ ඔක්කොම අයින් කරන්න දැන් ඉතින් ඉවරයි. මේ අපි දැන් අර මේ ඔය අර ඇහින් දැක්ක රූප විතරක් නෙමෙයි අපි කේක් කෑල්ලක් කෑමහම මේ කේක් කෑල්ල කෑමේ එකක් අපි ඉච්චයි කියලා එකක් තමයි. ඒක අපිට කවුරු හරි බැන්නාම අපේ තරහකාරය කියලා නිච්චයි කියලා ඒකත් අපිට අනිපත් කරනවා. මේ වගේ අපි මේ අර වේගයෙන් විපරිණාමයට පත් වෙන ගලා යන බොහෝ දේවල් අපි මේ ඇහෙන් කනින් නාසයෙන් දියෙන් කයින් ඇතුළට අරගෙන නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගෙන පවත්ව ගන්න හදමු. හැම කෙනෙක්ම පෘථග්ජන පුද්ගලයාගේ නියත ගතිය ඕ ඒක කීයටවත් නිත්‍ය නැහැ සුඛ නැහැ අත්ත නැහැ. අපිට ඍෂිසේ මනාපසේ පාත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕක තේරුම් ගන්නකම් මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ත තේරුම් ගන්න පුළුවන් කම නැහැ. ඒකයි ධර්මතාවය.
ස්වාමීනා රසය අග්‍ර කරගෙන රාගය රසය අග්‍ර කරගෙන රාගයද ඒක අනිපැත්ත ද්වේෂයද ඒ අතර
මැනේ ඒක අනිපැත්ත රාග විරාග. එහෙම නැත්නම් තව වචනයක් තියෙන රති විරති අරති විරති. රති අරති විරති රාග. දැන් රාගය කියන එක ලෝභ කියලා ගත්තොත් ලෝභ අලෝභ ඊටපස්සේ විරාග. මේ මේ තුනක් තියෙනවා. හරිද? අපිට අත්තරගෙන යන්න පුළුවන්. හැබැයි වෙන් කර කර අත්තරිනවා නම් විතරයි විරති වෙන්නේ, විරාග වෙන්නේ, විසංකාර වෙන්නේ. තේරුණා? ඒක නිසා මේ වචන තුනක් තියෙනවා. මේකට කියන තිපරි වට්ටය. වට්ට තුනක් තියෙනවා. එක වට්ටයක් සංවට්ටය, එක වට්ටයක් ආවට්ටය, එහෙම නැත්නම් පරිවට්ටය. අන්තිම වටේ තමයි වාටික. වටේ කඩල වෙන් කරන විවුර්ත කරන නිදාස. ඉතින් ඒක නිසා මේ විද්‍යා අවිද්‍යා විද්‍යා කරන රාග විරාග දැන් ඔය සෝතාපන්න සතරදාගාමි අනාගාමි අරියක් කියන මාර්ග හතරෙදිම කරන්නේ මොකද්ද? රාග විරාග කිරීම අවස්ථාව. පළමු කොටම මේ රාගය උපදින්නට හේතු වෙනා වූ වැරදි දෘෂ්ටිය වැරදි මැනීම වෙනස් කර සම්මාදිටියට පත් වෙනවා. ඊට පස්සේ සකදාගාමී ඵලයේදී කරන්නේ මේ ඕලාරික වශයෙන් කය රමණය කරන රාගය විරාගය. අනාගාමී ඵලයේදී කරන්නේ මේ කාම රාග පටිඝ තුනම සාමුලින්ම හිතෙන් කාම රාග පටිඝ තුනම සාමුලින්ම විරාග කරනවා. තවත් ඉති විරාගය. ඒ මොකද අරහන් අරහත් මාර්ගයේ ඉන්න බුද්ධයා තුලත් රාගය තව ඉතුරු. ඒ මොකද රූප රාග අරූප රාග. එතකොට මේ රාග විරාග කරලා සම්පූර්ණයෙන්ම මුක්ති පරිමුක්ති කියන தത്വයට පත් වෙන්නේ අරහතුන් වහන්සේ පමණයි. සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් මාර්ගයේ ඉන්න බුද්ධයා තුලත් තාම රාගය ටිකක් හරි තියෙනවා. ඒක අරහත්. ඒක මම කියනවා. ඒක අයින් කරන්න. එනිසා දැන් මේ මග බල ලබනවා කියන්නේ මොකක්ද? රාග විරාග මනෝජ මතෝකම් කියලා කියන්නේ.
සමනස රාගය කියන්නේ රසය අග්‍ර කර ගැනීම රාගය නම් ඒක අනිත් පැත් දෙවනි වේශය ද්වේෂය නෙමෙයි.
ඔව් දැන් අපි යමක් අර පින්තූරේ අපි අල්ලගත්තා මේක බොහොම කියයි මනාපයි නිහිරි කියලා. එක පාට අපි මේ රූපේ දැක්කා දැන් අවුරුදු 5කට විතර පස්සේ විකෘති වෙලා එක පාට ගැටුමක් එනවද නැද්ද? තුන්වෙනි අවස්ථාව මෝහය, දෙවෙනි අවස්ථාව ද්වේෂය, පළවෙනි අවස්ථාව රාගය.
ඒ කියන්නේ තුය ඒ දෙක අතර සංසන්දනය කරන මනමන ඉන්නේ නෙමෙයි
මොකද? නෑ. ඒක මනමනින් මනිය හැම වෙලාවෙම හැම වර්තමාන මොහොතකම වැරදි විදියට ගතිතු කරන වැරදි විදියේ මනින්. දැන් ඔයා එහෙන් යම් කිසි ඔයාට ලස්සන මලක් දැක්කොත් එක පාට ඔයා මත් වෙනවද? ඈ ලස්සන මලක් නෑ ඒක ඕනේ නෑ. අපි ඊට වැඩිය ලේසියෙන් ගමු කාටත් පැහැදිලි ඔන්න කේක් කෑල්ල දුන්න කාටත් කන්ද මේ කේක් කෑල්ල එක පාට කටක් කෑවා කාපු ගමන්ම අපි ඔය කේක් කෑල්ල මනියෝද මේට පෙර කාපු සියලුම කේක් එක දීගම්වා මත් දැන් ඔය කේක් කෑල්ල අරකට එක සංසන්දනය කරාම මේක අලුත් රසයක් වෙනත් රසයක් තියෙනවා නම් යම් රසයක් මත් වීමක් වේගයක් ආවද නැද්ද? ඒ වේගය ආපු ගමන්ම ඔයාට හිතෙන්නේ නැද්ද කොහෙන්ද මේ කේක් කෑල්ල ගත්තේ? කවුද මේක හැදුවේ? මොනවාද මේකට දාලා තියෙන්නේ? මගේ ළමයින්ට යාළුවන්ට මේ කේක් කෑල්ල දෙන්න ඕනේ. එකක් ගන්න එකක් ගන්න ඕනේ. කොයි කඩෙන්ද අහන්න ඕනේ ගත්තේ? මෙහෙම හිතෙන්නේ නැද්ද? ඕක තමයි මනෝ සංකේතන. මොනවද? අර වේගය නිසා අලුතෙන් උපදුණු මනෝ සංකේතන. එතකොට දැන් කොච්චරනම් ලෝකෙ ගිහිල්ලාද මේ රාම? ඒක රාම ගියේ අර වේගය. ඒ නිසා මේ ඇහැට කනට නාසයට දිවට කයට මනිට හයටම ඔය වේගය අලුතෙන් උපදිනවා වර්තමාන මොහොතේ අපි ආශ්‍රය කරන වැරදි රූප වේ ශබ්ද ගන්ධ සුවඳ රස දුව පහසු ධම්ම නිසා ඒක මේ ක්‍රියාවේ වේගය එක පාට චක්‍ර වලින් චක්‍ර හය ආකාරයකට කැඩිලා වඩවර්ධනය වැරදි පැත්තට අනුසෝත ගාමී ඇතියට වඩා වර්ධනය වෙනවා මේ වේගය. ඒ වගේම අපි අනුබස්සන අකලොත් පටිසෝත ගාමී ඇතියට ඔය වේගය අනුබසනා. ඔය වේගය තමා අපි තේරුම් ගත යුත්තේ. එතකොට අපි මේ ඇහැකණනාසය දිවකයමන අසංවර විදිහට පාවිච්චි කරනවා නම් වේගයක් තිබේම උපදිනවා. ඒ වේගයට තමා අපි මේ අසංවරය. බැරිවෙලාවත් වේගයක් උපදින් නැති විදිහට අපිට ඔය ඇහැකණනාසය පාවිච්චි කරනවා ඒක තමා සංවර කියන්නේ. එතකොට බේකාසිතින් ඉවසලා විමසලා අපිට සංවර වෙන්න පුළුවන් අර වේගය අලුතෙන් උපදවන්නේ නැතුව. ඒකම දැන් මේ ඔය කියන අපබ්‍රංශ මාර්ග ජීවිතේ මොකවත් තෝරන්නේ නැහැ අනුපස්සනා කියන එක ඔන්නෝතෙන්දී සිද්ධ වෙනවා කෙරෙනවා. කෙරෙනවද? ඉබේම කෙරෙනවා. එහෙමනම් මේ ඉන්ද්‍රිය සංවරය කියනවා නම් සීල සමාධි ප්‍රඥා තුනම පූර්ණ වෙනවා. සිව්පස්ය සංවරයෙන් ගන්නවා නම් සීල සමාධි ප්‍රඥා තුනම සිද්ධ වෙනවා. ඒ අනුව ප්‍රාතිමොක්ඛ සංවරය ආජීවක පාරිශුද්ධ සංවරය කියලා නම් සතර සංවර සීලය පූර්ණ වෙනවා. සීල සමාධි ප්‍රඥා තුනම සිද්ධ වෙනවා. දැන් ඔතන සීලය දුන්නු වෙනවා වෙන එක. ඈ සීලයක බලනු එක වෙන එකක්. දැන් සීලය නෙමේ පළවෙනි එක ප්‍රඥාව මනස ඥානය දැනුම. මේ අහලා අපි මේ අහලා දැනගන්නේ මොන මොකද්ද? පජානාති අභිඥාතං අභිඤ්ඤය. ඒක නැතුව අපිට නම්වර වෙන්න බෑ. අපිට සීලය පිළිထන්න බෑ. අපිට සමාධිය පිළිထන්න බෑ. අපිට භාවනා කරන්න බෑ. කරන්නේ වැඩි විදිය. ඇත්ත දැන් කලෙල්ක නෙමේ ඒ දැනුමක් නැතුව පජානාති නැතුව අභිඥාතං අභිඤ්ඤය නැතුව පරිඥාතං පරිඤ්ඤය නැතුව කරන්න බෑ. එනිසා මේ භාවනා කරනවා නම් කොහොමද කරන්න ඕනේ? සීල සමාධි ප්‍රඥා තුනේ පිහිටන්න නම් අපි මේ බණ අහලා කළ යුතු සහ නොකළ යුතු දේ සේවිතබ්බා සහ අසේවිතබ්බා කියන ධම්ම පරියාය තේරුම් ගත යුතුයි. අපි දැන් මෙතෙක් කල් හිතාගෙන හිටියද කවුරු හරි අපි මේ ඇහෙන් රසන රූපයක් දැක්කාම, අපි මේ කනින් රසන සිංදුවක් ඇහුවාම, අපි මේ දිවෙන් රස කෑමක් කෑවහම අලුතෙන් අපේ හිතේ වේගයක් අපිට දරන්න බැරි වේගයක් වේදනාවක් වෙනවා කියලා දැනගෙනවත් හිටියේ නැහැ. දැන් අද තේරුම් ගන්න මේ පැවැත්ම මේ සිය ගමන මේ සංසාර ගමන පවත්වගෙන යන්නේ ඔය තමන්ගේ ඇහැකණනාසය දිවකයමන අසංවර විදියට තමන් වර්තමාන මොහොතේදී පාවිච්චා කරනවා පාවිච්චි කරනවා. ඒ අනුව පංචස්කන්ධය උපාදානය කරගන්නා නිසා මිසක් වෙන මොකක්වත් නිසා නෙමෙයි. එහෙමනම් මේ නිවන ආවරණය කරන කරුණු පහම සිද්ධ වෙන්නේ ඔය කියන ඇහැකණනාසය දිවකය මන වැරදි විදියට අසංවර විදියට නොහික්මුණු විදියට පාවිච්චි කිරීම නිසා වෙන මොකක්වත් නෙමෙයි. ඔය ඇහැකණනාසය දිවකය වෙන කෙනෙකුට පුළුවන් සම්වර කරලා දෙන්න? ඈ කාගේ පාලනයද තියෙන්නේ? ඒකවත් තේරුම් ගන්න එපා. වෙන මොනවද තේරුම් ගත්තේ නැත්නම් ඕක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට පුළුවන් මේ තමන්ගේ ඇහැ තව කෙනෙකුට අම්මට තාත්තට ස්වාමි පුරුෂයාට භාර්යාවට දරුවට පුතාට සහෝදරයට මන්ත්‍රලේ හාමුදුරන්ට බුදුහාම උතුරන්ට දෙවියට මහා බ්‍රහ්මයෙකුට විශ්වකර්මයෙකුට පාලනය කරලා දෙන්න බෑ. කවුද පාලනය කරගන්න ඕන? තමන්. ඒක තේරුම් ගත්තා නම් එයා. ධම්ම සංකේතනාව කියන්නේ ඇත්ත වශයෙන් එතන තියෙනවා මේ ඇත්ත වශයෙන්ම විසං කාර්කී. ධම්ම කිව්වහම කර්මනි. කර්ම කියන එක අපි අපි පස්සේ යමක් අපි කරපුගේ අපි පස්සේ වෙනා ගුණාපස්සේ කරත්වයක්. පරප්පේ නැන්ද ගුණාපස්සෙන් කරත්වේ වගේ කර්ම අපි කරපුගේ අපි පස්සේ වෙනවා. ධම්ම කියන එක අපි කරේ නෑ අත්තයි. එනිසා සංචේතනාවෙන් අත්තරලා විදුන එනිසා අපේ අපිට උරුමයන්න කර්මයක් හිමිවෙන්න දෙයක් ඉතුරු නොවෙනවා. ඒක නිසා එක ධම්ම සංචේතනා කියලා පස්සේ කාලෙක හදාගන්න. හැබැයි කිව්වේ විසංකාර නිසා මේ වෙන මොකක්වත් නෙමෙයි. සංකාර විසංකාර. සංදි විසං. සංවට්ට විවට්ට. සමුදය නිරෝධ. ඒක තමයි ධම්ම සංචේතන. සංචේතනාවයි අර ධර්මයට බහගන්න. සංචේතනාව කියන එක මුලට ගත්තන හරියට. රාග ද්වේෂ මෝහ චේතනාව ධර්මානුකූලව අත්හැරීම තමයි ධම්ම සංචේතන. ආස්වාදයේ නැවත නැවතත් යලි යලි පිනවා පිනවා ආස්වාදනය කර කර ඉන්න තිබුණා නේද කියලා දුක. හැබැයි ඒකේ ආදීනව දැක්කේ නැහැ. හැබැයි Taman ටිකක් වෙලා කල්පනා කරගත්තාම මේ ආස්වාදයේ නොවිඳ මම අත්හැරලා පුනිසා මට වුණ යහපත කොච්චරද කියලා කල්පනා කරන්න පුළුවන්කම තියෙනවනම් හේතුඵල ධර්මයට විනයට ගල්පා සසඳා බලලා එතෙන්දී අර ආමිෂ සුවය නොවිඳීමේ ඇතිවන නිරාමිෂ සැපේ සුවය දකින්න. ඒක හැබැයි දකින්න ඉඩ දෙන්නේ නැහැ පුතග්ජන පුද්ගලයෙකුට. කවුද? විඥාන සත්‍ය. ඔය ඔය ආස්වාදයේ කාටද ආහාර වෙන්නේ? විඥාන. ඔය ආස්වාදේ විඥානයටයි ඕනේ. ඒ නිසා විඥානය හැම පෘථග්ජන පුද්ගලයෙක්ම කොහොම හරි කොටුකොල්ලා වටකරලා විඥානයට ආහාර ගන්න විඥානීය වංචක ධර්ම උපද්දවල පුද්ගලයා නොමග යනවා. දරිද්‍රයේ යොමු කරනවා. එනිසා මේ අපි නොහිතන බලවේගයක් හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළ තියෙනවා. යථා භූත ඥාන දර්ශනය ලබන කම. යථාභූත ඥාන දර්ශනය ලැබුවාම ඒ පුද්ගලයා අනිත් පැත්තට හරිනවා. ඒක පරිශෝධ ගන්න. ස්වාමීන් වහන්සේ
ඒකටද මේ මාර බලවේගය කියන්නේ?
මාර පාක්ෂික බලවේගය කියන්නේ මිත්‍ර පාක්ෂික බලවේගය කියන්නේ දෙකම ඕක. දෙකම තියෙනවා. දැන් අරක විඥාණයට මිත්‍ර පාක්ෂික බලවේගය. හැබැයි නිවනට මාර පාක්ෂික බලවේගය. ඔය දෙකම දෙපැත්තටම තියෙනවා.
ඒකට
භාවනා භාවනා කරන්න පටන් ගත්තාම මේක හරියටම කරන්න පටන් ගත්තාම විඥානය හරියට ඇත්තට කොල්ල වගේ හරියට විඥානය කොහමද දැන් බඩගින්නේ විඥානයේ ආහාර නැතු ඔයෙ විදියෙන් හරි විඥානය ආගන්න තමන්ට ආහාර ටික හොයාගෙන තමන් ජීවත් වෙන්න හැපෙන්නේ. ඒක තමයි මාර පාක්ෂික බලවේගය. අනතමේ ආවේගය පාලනය කරලා
තිබුණ ස්ථානයක් නැහැ.
දැන් ඒක පීඩනය තියෙන්නේ අර එහෙම පටිපදාවක් විග්‍රහ කරලා තියෙනවා. දුක්ඛා පටිපදා සුඛා පටිපදා කියලා දෙකක් තියෙනවා. හිප්පා පටිපදා ධඤ්ඤා පටිපදා කියලා නැවත දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ නිවනට යන ප්‍රතිපදා දෙකක් තියෙනවා. දැන් ගෞතම බෝසත් තුමා දුක්ඛා පටිපදාව තමයි ඉස්සෙල්ලම කිව්වේ. ඊළඟට අර පස්වග මහණුන් අපේරියට පස්සේ අර සුඛා පටිපදාවට යොමු. ඒ නිසා මේ පටිපදා දෙකෙන්ම නිවන දකින්න පුළුවන් නම් නිදහස් වෙන්න පුළුවන් නම් විමුක්තිය මේ බැම් තුන කපා ගන්න පුළුවන් නම් ඒ දෙකම උපකාර වෙනවා යම්නම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව. ඒ නිසා ඒ තමන්ගේ දැක්ම දෘෂ්ටි ආකල්පයේ තමයි මේකට හේතුව. දැන් අර අපි මෙතෙක් කල ලැබූ සුවය ආස්වාදයේ කැමැත්තෙන්ම අත්තරිනවා කියන ඥානය හැම පුද්ගලයෙක් තුළම මතුවෙනවා. ඒකට කියනවා මුංචිතු කම්මතා ඥානය. මොකද්ද මුංචිතු මුංචිතු කියන්නේ කැමැත්තෙන්ම මිදී නිදහස් වීම මොකින්ද අර කියපු ආමිසසුවේ අර ආස්වාදේ කොහොමද අර මේ උපේක්ඛා සංකාර උපේක්ඛා ඥානය ඇති කරගත්තා සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ගමගෝ විසුද්ධිය දැන් අර පුද්ගලයා මේ සංකාරවල තියෙන අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව තේරුම් ගත්තේ නැති පුද්ගලයා ඒ පුද්ගලයා දුක්ඛාපටිපදා තමයි හැබැයි ඒ පුද්ගලයාට අවදාහරි මේක තේරුම් ගම අර දුක් විඳලා අවසන් කරනවා ඒ පුද්ගලයා එනවා නිරාමිස දුකේ කවදා යථාවාදී තථාකාරී ලෙස තථාවාදී යථාකාරී ලෙස දැකීම දැන් අපි ඔක්කොම දකින්නේ කනති මේ පුතඥාන බුද්ධය ඔක්කොම දකින්නේ කනති විකුත් ප්‍රකුන්ති නැ දැන් අපි දකින්නේ මේ ඇහෙන් දැක්කදී බොහොම හොඳ ආපත් නිවැරදි දෙයක් ඇති හැබැයි ඒක අර විකුත්තිය දකින්නේ නැ මායාවක් අපි දකින්න මේක ඇත්ත ඇති හැටියට දකින්න බැරි වෙන්නේම ඔය මායාව ඒක ඇත්ත ඇති හැටියට දකින්න නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ යුතුයි ඒක දැන් මේ සම්භාසව සංවර පරියාය සූත්‍රයේ ඒක විග්‍රහ මේක විදෙන මේකෙන් මේ වෙන නැති ඔක්කොම මේ භාවනා වැඩසටහන ඇතුළතේ අවශ්‍ය දේවල් සියලුම කරු විග්‍රහ කර ඉස්සරහ.
තුර මේ හැමදේම අපි මේ කරන්න වෙන්නේ සිය දියුණු කර. සියනේ
සම්පූර්ණම වැඩි ගන්න. සිහිය දියුණු කරගන්නවා සිහිය සංවර්ධනය කරගන්නවා කියන්නේ ලෝකේ පාත්කගෙන යන්න ඕනේ. මේ අපි කරන්න ඕන ඔක්කොම මේ හිතත් මනසත් පිරිසුදු කරලා දියුණු නෙමෙයි දියුණු කියන්නේ එක සංවර්ධනය දියුණුවන්නේ පිරිසුදු සුද්ධි විසුද්ධි පරිසුද්ධි මුක්ති විමුක්ති පරිමුක්ති පිරිසිදු වෙනවා ඒකනේ සත්තානං විසුද්ධිය සත්තානං විමුක්තිය නැතුව දියුණු ගැනීම දැන් අද භාවනා මධ්‍යස්ථාන වල ඔක්කොම කියන්නේ හිත දියුණු කරගන්න නේ ඔය භාවනා සම්පූර්ණයෙන්ම ඒක ප්‍රාණයාම අනාරි ක්‍රමය ඒක හරි ඒගොල්ලෝ හිත දියුණු කරගන්න අර නේව සංඥා නා සංඥා ගැත්තේපත් වුණු කියලා හිත දියුණු කරති කරු මොකින්ද අනිත්‍යාවි සංකාරය ඒක හැබැයි නිවනට බලවත්ම බාධකේ අපි කරන්න ඕන හිතේ තියෙන පිරිසිදු බව තමයි අපි ඔය රාගෙන් දේශෙන් මොහෙන් කටයුතු කරන හැම අවස්ථාවකම හිත පිරිසිදු වෙනවා අපිරිසිදු වෙනවා විත රාගී විත දේශී විත මොහි යෝදේ මහාන පාන ගතිය සමාධිය පිරිසිදුන හිත පිරිසිදු වෙනවා කාගේ හිතද ඔය පිරිසිදු කරගන්න ඕන නැතුව අනුන්ගේ හිත පිරිසිදු කරගන්න කාටවත් බෑ පාර මාර්ගයේ විතරක් කියන්න පුළුවන් බුදුරේකට හෝ බුද්ධ ශ්‍රාවකයෝ පිරිසිදු කරලා දෙන්න බෑ සුද්ධ කරලා දෙන්න බෑ
දාන සීල භාවනා එන්න
ඒක පස්සියාපු දෙයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සීල සමාධි පඤ්ඤා පඤ්ඤා ගුණ හැබැයි පස්සේ කාලෙක ආගමට ආව දාන සීල භාවනා පඤ්ඤා නැති ඒකයි දැන් ආයි අපි අදාළ කරමු දැන් කණිපිට ගහලා කණිපිට ගහපුවද දැන් ආයි අර අවභාවිතයේ දෙකේක දැන් භාවිතයේ ගන්නවා එහෙම තමයි දැන් උද්වේගගත පුඤ්ඤතා ශක්තිය නැති මිනිසුන්ට ධර්මයේ වැඩක් තියෙනවද අර දහම් චෝර ජාතිකේ තියෙන මොකක්ද එහෙම කායක වචන තියෙනවා. තියෙනවා පදරක් තියෙනවා. ග්‍රන්ථ ධූරය පුරනවා. හැබැයි ওই ග්‍රන්ථ ධූරය පුරාගෙන ආවා. එදා ඉඳන් උදාන්තර බුද්ධත්වයට පත් වුණු දවස් ඉඳන් අද වෙනකම්ම ග්‍රන්ථ ධූරය පුරාගෙන ආවා. මොකද නැති වුනේ? විපස්සනා ධූරය නැති වුනේ. විපස්සනා ධූරය නැති වෙන එක ධර්මතාවය. ඒක නිවන් දකින්නට තරම් පුබ්බේතගත පුණ්‍යතා ශක්තිය නැති මිනිසුන්ට ඔය ටිකම අර බෙද මහත්යගේ බේච්චීට්ටුව පමණ. බේච්චීට්ටුව කියවා කියවා බේච්චීට්ටුවකට පාඩම් කර කර බේච්චීට්ටුවට දුන් අල්ලාල බේච්චීට්ටුව ලියපු බෙද මහත්යව වර්ණනා කර කර ඉන්නවා. බේච්චීට්ටුව හදාගෙන ලෙඩේ නනීප කරන්නේ නැහැ, බොන්නේ නැහැ. ඒකයි උනේ. ඇයි එහෙම උනේ? ඒක තමයි කම්ම ආවරණය කියන්නේ. තමන්ම කරගත්ත දේ තමන්ගේ නිවර ආවරණය වෙච්ච මිනිසුන්ට ඔය ධර්මය වැඩක් නෑ. හැබැයි වචන ටික ඔක්කොම තාම කියවලු. පිරිත් හැටියට තමනුයි බුද්ධාක හැටියට ගෙයිය ගාථා පිරපටික මෙහෙම කියවලු. හැබැයි ඒක හොඳයි. ඒක නිසා මේ ග්‍රන්ථ ධූරේ පිළිනවා ඉදිරිය කාලෙකදී කවද හරි කාට හරි මේ වචනවල මේ බුද්ධ වාචිතය අත්කර්ම නිරුක්ති කියන්න පුළුවන් වෙන ගමන් ඒව ආහන්න තරමට උපේතගත පුඤ්ඤතා ශක්තිය පෙරකල පින් ශක්තිය තියෙන බුද්ධලිය මතුන ගමන් මේ ධර්මයේ නැවත ප්‍රකාශ වියුක්ත වෙන විවටති විරෝධය ඒ අනුව එයාට අර ප්‍රඥා ලෝකේ විද්‍යා ලෝකේ මතුන
ආග බව දේශ බව මෝහ බව උද කිරීම බෞද්ධ නැත්නම් බුද්ධ.
ඔව්.
එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ පිරිත්වලට කරඬු අරගෙන ගිහිල්ලා ඊළඟට මේ පොත ඔළුවේ තියාගෙන අරන් ගිහිල්ලා හාමුදුරුවෝ ටිකක් මේ පිරිත් මණ්ඩපයට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා අනුශාසනා කරනකොට කියනවා මේ බුදු හාමුදුරුවෝ වෙනුවට කරඬුව වැඩමවාගෙන ආවා කියනවා. ඊළඟට ධර්මයේ වෙනුවට පිරිත් පොත් වහන්සේ වැඩමවාගෙන ආවා කියනවා. මහා සංඝරත්නයේ වෙනුවට හාමුදුරුවෝ ටික වැඩමවාගෙන ආවා කියනවා. ඉතින් ඒ විදිහට කියලා මේ දායකින්ට මේ විදිහේ කරඬුවක් බුදුහාමුදුරුවෝ හැටියට හඳුන්වා දීම, ධර්මයේ හැටියට පිරිත් පොත හඳුන්වා දීම, මහා සංඝරත්නයේ වෙනුවට මේ වැඩේ නැත්තම් මේ පිරිත් මණ්ඩපයට වැඩමු ප්‍රකජන මහා සංඝයා සංඝයා හැටියට හඳුන්වා දීම
අත්ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගත්තාම මේ බුද්ධං සරණං පච්චාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං කියන්නේ තමන්ගේ හිතේ ඇති කරගත යුතු ශක්තියින් තුනක් නිසා පිරිසිදු කරගත යුතු තෙවිද රත්නයක් නිසා මේ පිට බාහිර දේවල් නෙමෙයි. තේරුණාද? අපි බුද්ධං ගච්ඡාමි සරණං බුද්ධං අපි දැන් කණ පිට ගහගෙන කියවනවා. මේකට හේතුනේ මාර්ගී භාෂාව කියන්නේ මූල භාෂාවක්, ආර්ය භාෂාවක්, ලෝකෙ තිබුණ මුල්ම භාෂාව. මේ භාෂාවේ වචන තිබුණේ නැහැ, අකුණු තිබුණේ නැහැ, ශබ්ද සංඥා විතරයි තිබුණේ. ඒ ශබ්ද සංඥා මේ පැත්තේ නම් මේ පැත්තට තමයි කියෙව්වේ. දැන් අපි ගච්ඡාමි සරණං බුද්ධං කියන ශබ්ද සංඥා ලිව්වහම බුද්ධං සරණං ගච්ඡාමි උනාද නැද්ද? අර පිටේ ඇහුවා. ඒක නිසා අපි අද ගච්ඡාමි සරණං බුද්ධං නෙමෙයි කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. මේ බුද්ධං කියන්නේ ක්‍රියාපදය, ධම්මං කියන්නේ ක්‍රියාපදය, සංඝං සංඝෝ සංඝෝති කියන්නේ ක්‍රියාපදය. ක්‍රියාපද තුනම අද නාම පද හැටියට කන පිට ගහගෙන පාවිච්චි කරනවා. මේ නාම පද වලට තමයි අපි අදාර ගරු කරන්නේ. ඒක සම්මුතිය, ඒක සම්මුතිය. කමන්නේ ඒක එහෙම ගියාවි. අපි දැනගත්තට පස්සේ මේ තුනම ක්‍රියාපද තුනක්. ගච්ඡාමි සරණං බුද්ධං. ත්‍රිපිටකයේ තියෙන්නේ නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං අන්තිමට තියෙන්නේ නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං මේ ක්‍රියාපද තුනක් ක්‍රියාකාරකම් තුනක් විග්‍රහ කරති පද වේදි තුනක් නිසා ඔතන නාම පද නැහැ. මේ කියන්නේ ක්‍රියාකාරකම් තුන. ඒ වගේ නාම පද ඇටියට නම් කරන අපි පාතඥය. මේ පාතඥයන් උපකාර වෙනවායි. ඒක පාතඥ කියන අපි ප්‍රශ්නය. ඕකමයි කියන්නේ බුද්ධෝ ත්‍රිලෝක සරණ. මේ ත්‍රිලෝක කියන්නේ මේ ලෝක කියන්නේ අඳුරනේ. රාග ද්වේෂ මොහ තුන රහ ත්‍රිලෝක. දැන් ඒ ලෝකෙන් අලෝක වෙන්න නෙමෙයි කියන්නේ. ලෝක තමයි අඳුර. රාගය ද්වේෂය මොහ. දැන් තුන් ලෝකේ කියන්නේ රාගය ද්වේෂය මොහ කියන අඳුර තුනේ එකතුවක් තමයි රූප ලෝක කාම ලෝක අරූප ලෝක. දැන් මුතන තවටෙනම් ඔය ත්‍රිලෝක විග්‍රහ කරලා තිනා කාමාව චරලෝක රූපාව චරලෝක අරූපාව චර චරලෝක මේ චර නිසයි මේ ලෝක හැදෙන්නේ චරණන්න ලෝක නැහැ අලෝ චර තියෙනකම් ලෝක චරණං කරනම අලෝ චර කියන්නේ හැසිරෙනවා අපි ගමන් කරනවා චර කරනවා කියන්නේ ඒක නවත්තනවා කියන්නේ චරණ චරණම් චරණ ධර්ම චරණම් චර කිරීම නැවතු කාමාව චර කිරීම නැවතු රූපාව චර දැන් අපි මේ කාමාව චර කියන්නේ ඇහැ කන නාසය දිවකය මන තමාර වේගයක් උපදින චර කරන මේ ප්‍රිය ගමන යන්නේ ඒක නැවතු ගමන චරණම් චරණ ධර්ම කිවේක චරණවත්වන ධර්ම චරණ බන් මේ හැම කෙනෙක්ම පෘථග්ජන පුද්ගලයේ ඉන්නවනම් අර ත්‍රිලෝක ඒ කියන්නේ කාමාවචර ලෝක රූපාවචර ලෝක අරූපාවචර ලෝක තුනෙන් එකක හෝ තුනම හෝ ඉතේ තියාගෙන ඉන්න දැන් ගච්ඡාම් කියන්නේ දැන් අපේ වැඩි භාගාවේ තියෙන වචන ගච්ඡාම් කියන්නේ අපි මේ මාර්ග වාගේ බාහිරයන් ගච්ඡාම් මොකටද චර බව නැති කරා කොහොමද බව උතුරා ගන්න ඉතිවාගේ ගච්ඡාම් ධර්මයන් ධර්ම ගච්ඡාම් කියන්නේ යනවා චර බව නැති කරනවා කොහොමද හේතු බල ධර්මයේ මහා ගල්පා බලන්නේ හසුනාව තුන්වැනි එක ගච්ඡාමි සරණං සංගම්ගෙන ගච්ඡාමි අපි ගමන් කරනවා චර බව නවත්වනවා සංකාර සම්බන්ධය ගහලා බිඳලා අවසන් සංගම් සංගෝති ක්‍රියාපද ඔය තුනම ක්‍රියාපද නිසා නාමපද නෙමේ ත්‍රිපිටකය තමයි නමුත් අද වෙනකොට අර කණපිට ගැහුව තමයි මේවා දැන් නාම පද වුණා. දැන් නාම පද තුන උපාදානය කරගෙන නිවන නැතුව නිවන වහගෙන උද්දල ගමන් කිය ගමන යනවා.
දැන්
එහෙම සායනන්තයෙක් තමයි අනුගමනය කරන පිරිසට සංඝ භේදයකට එයා අවුලනවා නෑ ඒගොල්ලෝ සංඝ භේදයකට අවුලන්නේ නෑ සංඝ භේදයට අවුලන්නේ ඊට වඩා ඒ ක්‍රමයට යොමු කරන යම්නම් අය දීපෙන්ටි කියන වචනයක් තියෙනවා මම ඒක දැන් සංඝ භේද සූත්‍රයේ කොහොමද අවසාන දවසේ පෙර කොහෙලා ගන්න විනාඩි 15ක් විස්සක් කරගෙන මේ බලාපොරොත්තු වෙනවා කියන කාවේ තියා ප්‍රශ්නදා ඉතින් ඒක නිසා මේ දීපෙන්ටි කියන වචනයක් තියෙනවා මම කාලාමා සූත්‍රයේ තියෙන දීපෙන්ටි කියන වචනේ තියෙනවා විශේෂයෙන්ම සංඝ වේද සූත්‍රයේ ဒුති ආනන්ද සූත්‍රයේ පතම ආනන්ද සූත්‍රයේ මේ සූත්‍ර ධර්ම 11ක 12ක තියෙනවා ඔය දීපෙන්ති කියන වචන භාවිතා කරලා. දීපෙන්ති කියන්නේ වැරදි දෙයක් හෝ හරි දෙයක් හෝ වැරදි දෙයක් හරිගේ පණ පිටවා තව කෙනෙකුට ඒච්චු ගන්නන්නට කරන ක්‍රියාව දීපෙන්ති. හරි දෙයක් වැරදි විදියට පණ පිටවල මේක මේකමයි කියලා මේකමයි එකම දේ කියලා විග්‍රහ කරනවා. නම් ඒක කරලා යම් කෙනෙක් අමාරු දානවා නම් අපාදුවටපත් කරනවා නම් අතරමං කරනවා නම් ඒක දීපෙන්ති. ඒක තමයි. නිරෝධය කියන්නේ ඒ අඳුරෙන් එළියට එන්නේ. දැන් මේ චතුරාර්ය සත්‍ය දුක හැටියට තමයි අපි විග්‍රහ කරන්නේ. නමුත් ලෝක හැටියට විග්‍රහ කරන්නේ. පැවැත්ම හැටියට විග්‍රහ කරන්නේ. රූප හැටියට රූප සම්පේ රූප නිරෝධ රූප නිරෝධකාමී ප්‍රතිඵල හැටියට විග්‍රහ කරන්නේ. වේදනා හැටියට විග්‍රහ කරන්නේ. සංඥා හැටියට සංකාර හැටියට විඥාන හැටියට තව නොයෙකුත් හැටියට දැන් මේ ඉස්සරහට මේ සූත්‍රවල දිපෙන්නවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට මේ ඕන විදිහකට මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න පුළුවන් පෙන්න දෙන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් මේක මේ දුක රත්යේ බුදුහාමුදුරුව දුක කියන්නේ ඵලයක් ඒ ඵලයේ ගැටේ මාට තේරුම් ගන්න පුළුවන් නිසා නමුත් ලෝක කියන්නේ අඳුර ඒක විමුක්තජනි මොකද්ද අලෝ අලෝක තමයි අපි බලාපොරොත්තු වෙන තු නිවන අලෝක අඳුර එතකොට දැන් ලෝක ලෝක හැටියට තේරුම් ගන්න ඕන අඳුර මේ අඳුර අලුතෙන් සකස් වෙන්නේ ලෝක සමුදේ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ ඒ ලෝක අර අලුතෙන් ඇති වෙන අඳුර නිරෝධ කරන්නේ ලෝක නිරෝධ ගාමි ප්‍රතිපදාව මොකක්ද මේ අතර තේරුම් ගන්න පංචස්කන්ධයෙන් උපාදානය කරගන්නේ මේ ලෝකේ පාත්‍රය. මේ අඳුර පාත්‍රය. මේ අඳුර පංචස්කන්ධයෙන් බාහිර ලෝකෙන් අපි උපාදානය කරගන්නේ. දැන් අපි මරුණාම අපේ ආපෝ තේජෝ ආයෝ කොටිහත් කොහරි යන්නේ? ආයතර ආපෝ කොටිහත් තේජෝ කොටිහත් ආයෝ කොටිහත් කටිනි කොටිහත් යන්නේ. ඉතින් ඒකනේ මේ නවසීවතික බම්බේ කියලා ඒනිසා මේ අපිට ආවකාලිකව මේ කූඩයක් හදාගන්න මේ ලෝකෙ ලෝක අඳුර තියෙන නිසා අපි මේක අල්ලගෙන හදාගන්න. අඳුර නැතුනහම අපි ඔය අල්ලගන්න. ඉතිපස්සේ අර හදාගන්නේ නැහැ පංචස්කන්ධයක් උපාදානය කරගන්න. ඒකෙ මිදි නිදා.
ආලෝකෝ
උදපාදි කියන අතන ආලෝකෝ උදපාදි. ඔව් දැන් එතන ආ දැන් උත්පත්තර දෙන ආලෝකෝ ඒකෙන් පස්සේ කාලෙක අර කිවිමේ පහසුව සඳහා ආලෝකෝ ආලෝකෝ උනා.
ඒ කියන්නේ ඒ ආලෝකයක්ද නැත්නම් ලෝකයෙන්
ආලෝක ලෝක අත්තරි. පැවැත්ම අපරත්
මේ විග්‍රහ කරන්න සවනද ආලෝකෝ උදපාදි කියන්නේ ආලෝකයක් පහළ වුණා කියන්නේ.
ආලෝකය ඒක ආලෝකයක් තමයි අඳුර පහළ වුණා. ඒක ආලෝකයක් තමයි අපි භාවිතා කරන හැටි ඒ ආලෝකයක් අඳුර තියෙන්නේ රාග අඳුර දේශ අඳුර මෝහයි අපි මේ අතපත කරන්නේ මේ කරුණ සියලුම ක්‍රියාකාරකම් කරන්නේ අඳුර ඒක අපි දැක්කාම ඇත්ත ඇටි ඇටි දැක්කාම අපි ඇහැ පෑදී මොනවාද චක්කු උදපාද ඥාන උදපාද පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාද අලෝකෝ කියන්නේ මුලට එන්න ඕනද එකද අගට එන්න නෑ ඒක දැන් අලෝකෝ උදපාදි තමයි ඒක අනුපූරක අනුපූරක මංගම ක්‍රමයේ තියෙන මාර්ගදීපාදාවෙන් ඒක සිංහල භාෂාවෙන් මේ තියෙන එක දිනේ චක්කුකරණී ඥානකරණී උපනමාය අභිඥාය නිබ්බානයි සම්වත්තන්ති කියලා ඊට පස්සේ චක්කු උදපාදි ඥාන උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි ඒක මාර්ගදී ඒක සිංහලට ගත්තා නම් අනිත් පැත්ත ගන්න නම් තරගෙන නෑ ඒක අද තේම
ආතල් එතෙන්දී වෙන්නේ
ආලෝක උපාදි කිව්වනේ.
ඔව්.
ප්‍රභාස්වර මනසද දෙන්නේ.
ඔව්. දැන් මේ ඉන්න කුරා භූමියගේ පටන් මේ ඉන්න සියලුම පුද්ගලයන්ගේ ප්‍රභාස්වර මනසක් තියනවද ඔය දැන් කියන තැනම? කවුද ඔක ප්‍රභාස්වර බව කලු කරේ අඳුරු කරේ?
තමයි.
දැන් කාටද මේ අඳුර අයින් කළා ආයි ප්‍රභාස්වර කව මතු කරගන්න පුළුවන්? මේක තමයි ප්‍රභාස්වර බව. දැන් නම් පරිලාවත් ඔය ප්‍රභාස්වර බව නැත්නම් අපිට නිවන් දකින්න පුළුවන්? ඒක නිසා මේක එතකොට ස්වාභාවික තත්ත්වය ප්‍රභාස්වර බව. එහෙමනම් මේ දැන් අඳුරු බව අස්වාභාවික තත්ත්වය. අපි මේ වැරදි විදියට අසංවර විදියට වැඩ කරනවා අර ප්‍රභාස්වර බව දැන් අඳුරු කරගෙන කිලුටු කරගෙන මේ කෙලෙස් පොදියක්කින් යට කරගෙන ඉන්නේ. එතකොට මේක වෙන කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෑ. පස්සම්බයම් පස්සම් කියන්නේ ප්‍රහාණය කරන මේ බය තමයි අපිට මේ රාගයේ දේශයේ මොලේ තියෙන තාක්කන් බය. පස්සම්බය කාය සංකාරම් පස්සම්බය චිත්ත සංකාරම්.
චේතෝ
විමුක්තියේ තියෙන ආලෝකය කියන தත්ත්වයයි පඤ්ඤා විමුක්තියේ තියෙන ඒ ගැත්තේ මුලා වීම. ඒ ගැත්තේ තාවකාලික වීම. ඒ ගැත්තේ අර සමුච්ඡේද ප්‍රහාණයෙන් හෝ සමුද්ධාත ප්‍රහාණයෙන් ලැබූ ආලෝකය අර විද්‍යා උදපාදි නෙමෙයි. විද්‍යා අධිකතා එතන නැහැ. එතන තියෙන අවිද්‍යාවෙන්මයි මේ අනිඤ්ඤා සංකාර වලින් මේ ආලෝකය ආවේ.
එතන මත්වීමක්ද?
එතන මත්වීමක් තියෙනවා. ඒ මත්වීම නිසා තමයි අතරමං. ආගමඤ්ඤා එතන අතරමං. යුතුකම් වගකීම් ඉටු කරන්න පමණක් මේ අවශ්‍ය වේගය පාවිච්චි කරලාට කමන්න. ඓතිහාසිකම් බලාපොරොත්තු අත්කන්න මේ වේගය අත්කන්න. හරිද? යුතුකම් වගකීම් ඉටු කරන්න වේගයක් පාවිච්චි කරන්න. ඒක යහපත්. ඒක කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඓතිහාසිකම් බලාපොරොත්තු තියෙන වේගයක් ආවොත් ඒක සියලුම දෙනාට තමන්ටත් අනුන්ටත් ලෝකයටත් විශ්වයටත් ගහකොළවලට හානිය. ඒක නිසා යුතුකම් වගකීම් ඉටු කරනකොට ඒක යහපත්. ඓතිහාසිකම් බලාපොරොත්තු ඇති කරනකොට ඒක අයහපත්. ඒකත් අයහපත්. ඒක උසලම් පජානාති අකුසලම් පජානාති කියන්නේ. දැන් කවුරුත් යුතුකම් වගකීම් ඉටු කරනවා නම් අම්මල තාත්තලා දූ දරුවෝ ගුරුවරු ශිෂ්‍යයෝ ස්වාමීන් වහන්සේලා දායකයෝ හැම කෙනෙක් යුතුකම් වගකීම් ඉටු කරනවා නම් දෙපැත්තක් ඉන්නවා. යුතුකම් වගකීම් තියෙන බෑ දෙපැත්තක් නැහැ. කවුරුත් යුතුකම් වගකීම් ඉටු කරනවා නම් මොකද ඒ සමාජයේ එක සාධාරණ යහපත් දිවැරදි හොඳ සමාජයක්. දැන් දෙමව්පියන්ට හරිමග කියාදීම ධර්මයේ කියාදීම කරන්න පුළුවන් නම් ඒක තමයි දෙමව්පියන්ගේ ණයෙන් සාදාටම නිදි නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය. ඒ නිසා තමන් මේ ලෝකයා ගන්න නෙමෙයි මේ ලෝකෙන් ඉතර වෙන්න තමන් කටයුතු කරලා තමන් මගපල අරගෙන ආදර්ශයෙන් අර දෙමව්පියන්ට මේ ලෝකයෙන් ඉතර වෙන්නට මඟ කියා දෙනවා නම් ඊට වඩා දෙයක් නැයි මිදී මිදාසීමක් විනය ලෝකයේ අවිජ්ජා දෝම නැත්නම් කොහෙවත් නැහැ. ඉතින් ඒක නිසා දැන් මෙහෙම අපි නිකන් සම්මතයෙන් අදාගත්තට මේකේ ඊට වඩා ගැඹුරු දෙයක් තියෙන්නේ ඔය ඔය ඇහැකන නාසය දිවකයමන පිනවන්නටයි ඔය කියන දේවල් ඔය උපයෝගි වෙන්නේ වෙන මොහොතවත් නෙමෙයි.
එතකොට අපේ යන්නේ ඔය කියන නිවන් මඟ යන්න ලේසිම ගිහියටද පැවිද්දද?
ඇත්ත වශයෙන්ම දැනගෙන කළොත් දෙන්නටම එකයි. නමුත් ගිහියෙකුට වඩා පහසුයි. නමුත් පැවිද්දේ වුණාම නියම නිවැරදි මඟට වැදිනොත් ඉතාම ඉක්මනින් මේක කරගන්න පුළුවන්. ඇයි? සියලු බැඳීම් වලින් බන්ධන වලින් මිදී නිදහස් වෙන සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය පිළිබඳ කතාවට ගයත්වා කියන එක තේරුම් ගත්තොත් හරියටම දැන් ඒක නෙමෙයි කරන්නේ. ඒකනේ වරද. සියලු දුක්ඛ දාගන්න වැඩ පිළිවෙත් එතන කියනවා අපරියාපන්න සීලය කියලා එකක් පටිසම්භිදාම අපට. මානය නිසා මෝහය උපදිනවා, මානය නිසා රාගය උපදිනවා, මානය නිසා ද්වේෂය
උපදිනවා.
තුනම එකටම උපදිනවා. හැබැයි මුල මොකද්ද? මානය. දැන් මම මේක උදාහරණයකින් ඔය මහත්තයාට කියන්නේ. ඔය මහත්තයා කේක් කෑල්ලක් කන්න දුන්නා. කේක් කෑල්ල කන්න දුන්නාම එක කටක් කපු ගමම මනින්න පටන් ගත්තා. මොකක් පිළිබඳව? අර අතීතයේ ගම් දීගම්මා අර දීර්ඝ සංසාරය අපි ගාපු කේක්. අර කේක් එකට වඩා මේක හොඳ නම් මේකට රාගයක් ඇති වෙනවද නැද්ද? අර අතීතයේ ගාපු කේක් වලට ද්වේෂයක් ඇති වෙනවද නැද්ද? ඔක තමයි එතකොට අර මානිය මුල් වෙනවා රාගයට, ද්වේෂයට, මෝහයට තුනට.
දැන් මානිය කියන්නේ මැනිල්ල?
මානිය කියන්නේ මාන 21ක් තියෙනවා බුද්ධ දේශනාවේ කියලා. සේයමාන තුනයි, සදිසිමාන තුනයි, උච්චමාන, අභිමාන, හීනමාන, මේ තුච්චමාන, මේ වගේ මාන 21ක් විග්‍රහ කරලා තියෙනවා. අසුමානේ අවසාන වශයෙන් සෝ අනාගාමි පුද්ගලයාටත් තියෙනවා මානෙ. ඒ මානෙ මොකද්ද? අස්මි මානෙ. මානෙ සාමුලින්ම නැත්තේ න මෝ කියන ධර්මයට පසු අරහතුන් වහන්සේට පමණයි. ඒක ක්‍රියාවෙන් කරන සංකාර සංචේතනාවලට කියන කාය සංකාර. වචනයෙන් කරන සංකාරවලට කියනවා වචී සංකාර. ඒ වගේම හිතෙන් කරන සංකාරවලට කියනවා මනෝ සංකාර. මේකට තව වචන තුනක් කියලා කියනවා. මේ ඔතේ තියෙනවා සූත්‍රය. මම මේක සූත්‍රය බොහොම කෙටි සූත්‍රයක්. මේක අනුපස්සී සූත්‍රය කියලා කියන්නේ විග්‍රහ කරලා මම පිට කියන්නම්. මේ තියෙනවා තිස්සේකන් පිටේ අවසාන වශයෙන් කායානුපස්සී සූත්‍රය. ඊට පස්සේ තිස්දෙවෙනි පිටේ තියෙනවා ධම්මානුපස්සී සූත්‍රය. තිස්සේකන් පිටේ අවසාන වශයෙන් තියෙනවා කායානුපස්සී සූත්‍රය. තිස්දෙවෙනි පිටේ තියෙනවා උදම ධම්මානුපස්සී සූත්‍රය. අනුපස්සී මේක ඔය කියන තුන ඔය කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන එක වෙන වචන තුනකින් කියලා තියෙනවා. කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා කියන තුන එකතු කළා සංගණිකාරාමතා හතර ඉන්ද්‍රියේසු අභුත්තද්වාරෝ භෝජනේහි අමතන්තුත. ඕක තමයි මේ සියලුම කර්ම විද්‍යාව. කම්මාරාමතා කියන්නේ කයෙන් රමණය කරන ඒකින් යම් සුවයක් ලබන දේවල් කම්මා රාමත. කාය සංකාර කියලා අපි තව වචනයක් කියනවා නම් කම්මා රාමත ඒක වචනේ. ඊට පස්සේ වාස්කාරම් බහ වචනේ. බහින් වචනේ ඔය කියන මුචාවාද, පරිචාවාද, පිසුනාවාද, සම්පත්තලාද ඔක්කොම වාස්කාරාමතාවෙදී. වරදවල් කරන ඒවා වාස්කාරාම. ඊට පස්සේ නිද්ධාරාමතා කියන්නේ සීන මිද්දේට උපකාර වෙන මනසෙන් කරන සිතුවිලි වලින් අතිකරන වැරදි සියලුම දේ නිද්ධාරාම. ඒ අනුව සංගරිකාරාමතාවෙදී. මේ සංඝ නෙමේ නිකං ගයන්න කියන. නිකං ගන්න කියන්නේ ගැවෙන.
ඒර අවබෝධයෙන් එනකොට සියලුම සංස්කාර වශයෙන් තමයි දැනෙන්නේ.
දැනෙන්නේ අවබෝධයේ එක පාටම දෘෂ්ටිය වෙනස් වෙච්ච ගමන් සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත අර අනුසෝතගාමි පටිසෝතගාමි බවට පත් වෙනවා. අනිත් පිට ගහගෙන තිබිච්ච ඔක්කොම පොද පිට ගන්න. එක පාට. ඒකෙන් කන වම්පත්ති. මේක එක පාටම මේ කැපෙනවා අර දික්කිය. මේ දික්කිය තමයි අපි අපි ඔක්කොම පුරා කරගෙන මේ තියෙන්නේ. ඒලා විග්‍රහ කරන
සියලු සංස්කාරම අනිත්‍යයි.
අබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අතරි පින්දති දුක්ඛේ ඒකමංගෝ. මොකද අතරි පින්දති මොකද මේ කියන වචෙන් තේරුම්? නිබ්බින්දති. නිදහසේ. නෑ නොදැනි. අත එතන එතන දිම නිබ්බින්දති. අතරි පින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධි. ඒක තමයි විසුද්ධි. ඒකයි නෙමෙයි මොකක්ද? එතකොට ඔය ධාතාව සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්ස යදා භූත
ඥාන
දර්ශන.
අවිනාශයේ
බින්දති කියන එකට ඔතේ තියෙන්නේ දුක දැක කලකිරෙනවා කියන. ඒක තමයි පරිවර්තකයේ අනිත් වචනේ නිබ්බින්දති කියන්නේ අපි මේ බැඳීම තමයි සංදි. විසංගිතම නිබ්බින්දති.
මතරව
තියෙන දුක කලකම දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ නිබ්බිදානුපස්සී විහෙරති කියන එක කලකිරීම දාන. කවුද පරිවර්තක? ඉතින් පරිවර්තකෝ ඒ කාලේ එබලන්ට තේරුණා කියන තමා මේක පරිවර්තනයේ කලකිරීම කියන්නේ දේශය. කලකිරීම කියන්නේ දැන් බෝධාර්ථමා කලකිරලා නිදෙන්නේ කියන සම්පූර්ණ වැරදි. අපි මේ බුදුහාමුදුරන්ගේ බෝධත්තුමාට ගන්න ලොකු විග්‍රහයක්. ඒක යථා භූත ඥානදර්ශන මේ අතනි පින්නති දැකලා ඉන්නේ. මේකේ යථා භූත ඥානදර්ශනේ දැකලා
ඉන්නේ.
ඔව් දුක එකල විශ්වයේ ඉන්නේ අම්මෝට වැරදි පරිවර්තන. දැන් අද අපි ඔය උඟක් දේවල් කන පිට ගහලා තියෙන බව කන පිට ගහගෙන කරන බව තේරුම් ගන්න පුළුවන්. මේක අපි දැන් හොඳ පිට
ගහන්නේ.
සංස්කාර වෙනු සංකාරම. සං කියන්නේ රාගය ද්වේෂය මොහය කියන තුනේම එකතුව සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් ප්‍රියාසයෙන්. සං අත්තරිය ඉතුරු වෙන්නේ මොකද්ද? කාය විතර, ක්‍රියා විතර. ඒක ඒක සං නැහැ. ඒක නිසා. විසංකාර රතන් චිත්තං අන්නාන ක්‍රය මධ්‍යව. ඒ තමයි
ප්‍රියස
ගණේ. සං විසං කරන්නේ. සංදි විසංදි කරන්නේ. සංවට්ට විවට්ට කරන්නේ. ඔක්කොම දී වචනේ වෙනවනේ මේක වෙන් කරලා හස් කරලා පිළිසිදු. දැන් විනාක් රැස් කරගත්තු කර්මයක්ද ධර්මයක්ද? කර්මයක්. එහෙනම් අපි පින්කමක් කරගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා කරලා තියන්නේ පින්කම් කරලා පුණ්‍යාභිලංකාරයක් කරලා රැස් කරගන්න එපා. පින්කම නොකර අනුමෝදන් කරන්න බෑනේ. හිතුම් හිත බාධා ගන්න නැතුව අනුමෝදන් කරන්න බෑනේ. අනුමෝදන් කළොත් ඒක කුසලයක් වෙනවා නයි මිදී නිදහස් වෙනවා. තමන්ගේ හිතේ රාගය ද්වේෂය මෝහය තියාගෙන පින් අනුමෝදන් කරන්න බෑ. ඒක එතකොට කුසලස්ස උපසම්පදා වෙනවා කුසලයක්. ඒ නිසා මේ සියලුම පින්වතුන් පින්කම් කර යුතුයි කරන්න ඕන. බුදුහාමුදුරුවෝ නන්දා සූත්‍රයේ සුමනා සූත්‍රයේ දෙකේම සුමනාවෙහි පින්කම් කළ යුතුමය කියලා කියනවා. එතනම කියලා තියෙනවා සෑම පින්කමක්ම පින් දීලා පින් පාවරලා පින් අනුමෝදන් කළා පුණ්‍ය පාප පහිනස්ස කළ යුතු. දෙකම කරන්න පුළුවන් පින් අනුමෝදන් කරලා. එකක් බැරි වෙලාවත් ඔය පින්කම කරලා ඒක තමන්ගේම යහපතට තමන්ව උපාදානය කරගෙන පුණ්‍යාභිලංකාරයක් කරගත්තොත් ඒක කර්මයෙන් පස්සෙන් එනවද නැද්ද? එච්චරයි. හොඳයි එහෙනම් දැන් වෙලාව අර බස් එකක් ඇවිල්ලා දැන්නේ බස්යේ කුත් තියෙනවනේ හරියට. ඉතින් අපෙන් දැන් කළ යුතු යුතුකමක් කුත් තියෙනවා. හිත උදේ අටට මේ තවත් මේ භාවනා උදාගාර වෙන ත්‍රිපිටකයේ විග්‍රහ කරපු ඉතාම වැදගත් සූත්‍රයක් හෙට උදේ අදට දේශනා කරනවා. ඉතින් ඒ පින්වතුන් ඉවරයි සහභාගි වෙන්න. දැන් මේ අවස්ථාව අපෙන් ඉතිරිය යුතු යුතුකමක් තියෙනවා. අපේ පින්ගන්නට බලාපොරොත්තු වෙන තම තමන්ගේ බොහෝ ඥාතීන් රැස්වෙලා නොයිව සිටෙන් ඉන්නවා. බලාපොරොත්තුෙන් ඒ සියලුම දෙනාගේ හිත පිරෙන්නට සෑම කෙනෙක්ම තුන් හිත පහදාගෙන සාධුකාරයක් දීලා පිළිගන්න. මේ ගාථාවන් කෙරෙහි අනුමෝදන් කරන්න.
එතාසජ්ජමේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාජාමේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාජාමේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේනාතිනං හෝතු ස්ථිරාවන්තු ඥාතයෝ. ඉදම්මේනාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉදම්මේනාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉනිදා පුඤ්ඤකම්මේන